තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අපිට ප්‍රශ්නයක් අහන්න පුළුවන් ගේනේ පටන් ගාව. කරල් ප්‍රශ්න තියෙනවා නම් එහෙම පටන් ගත්තරන් දෙසි නේද?
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම ඉස්සරලාම අහන්න ප්‍රශ්නයක් මේ මං ඒ අහන ප්‍රශ්නේ මම ওই chat එකටත් දැම්මා. මේ ඒක අර සංගීතනිකයේ තියෙන උදායි සූත්‍රයේ තියෙන තැනක් ගැන අහන්න හිතුවේ ස්වාමීන් වහන්සේ. ස්වාමිනාස් ඒකේ මේ කියනවා ඒ ඉස්තරලාම උදයි ස්වාමීන් වහන්සේ රාත් වෙලා ඇවිල්ලා කියනවා අච්චාර්යම් බන්ති අද්භූතම් බන්ති කියලා පටන් අරගෙන කියනවා ගිහි කාලේදී මේ කිසිම බුදුරජාණන් වහන්සේ කෙරේ ප්‍රේමයක් තිබුණේ නැහැ. නමුත් යම් කිසි මේ ප්‍රේමයක් ගෞරවයක් හිරියෝතක් දෙකක් දකිමින් ශාසනය පැවිදි වුණා. ඊට පස්සේ බුදුරජාණන් තනෝන්සේ ඉතිරූපා සමුදයෝ කියලා ඒ ධර්ම දේශනා කරා කියලා.
එහෙමයි.
එතකොට එතන ස්වාමීන් වහන්සේ එතන ඒ මහාන වෙන අවස්ථාවේ ප්‍රේමයයි ගෞරවයයි කියන එතන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? මොකද අපි ඇත්තටම අපි දැන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි කිසිම සැකයක් නැතුව මේ බොහොම ශ්‍රද්ධාවකින් ඉන්නවා. එතන මොකද්ද තියෙන වෙනස? මොකද ඒ ස්වාමීන් වහන්සේට එවෙලම ධර්මය ඉතින් ධර්මය අවබෝධ වුණාට පස්සේනේ අර ශුන්‍යාගාරයට ගිහිල්ලා මේ රහත් වෙලා තියෙන එතනේ ප්‍රේමය කියන තැනම පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. තේරුවන් සරණයි.
ඒක මෙහෙමයි. දැන් අර අපි අර ඊයේ කතා කරේ අර මම කෙනෙක් ප්‍රශ්න අහලා මම එතන කිව්වේ දැන් ඇත්තටම මේ මම ඊයේ කිව්වාගේ අපේ අපි ඉන්න මට්ටමේ හැටියට අපි අපේ ඇත්තටම අර අපේ කිඳා බහැපු ආදරයක් ගෞරවයක් බුදුහාමුදුරන්ට තියෙනවා අර මතක් කළා වගේ. يعني බුදුහාමුදුරෝ සත්‍යම තමයි කියලා තියෙන්නේ කියලා. එතකොට ඒ අර්ථෙම්මනේ අපි කියන්නේ ශ්‍රවණය කරන්නේ. පැහැදිලිද?
එහෙමයි සවන පැහැදිලි.
එතන මේ දැන් ඔය අපිට වෙලා තියෙන ප්‍රශ්නේ මට තේරෙන්නේ දැන් අපි මොන හරි දෙයක් අහනකොට අපි සත්‍ය හොයනවා කියන චින්තනයට වඩා අපි බලන්නේ රක් ගාලා දැන් අර නිවන කියන එක කොහොමද අල්ලගන්නේ කියලානේ.
එහෙමයි.
අන්න ඒක තමයි උදායි හාමුදුරන්ගේ සහ අපේ තියෙන වෙනස කියලා මම අර ඊයේත් මම ටිකක් අර මතක් කරේ කියලා. ඒ කියන්නේ අපි දැන් අද සත්‍ය හොයනවට වඩා අපි කරන්නේ නිවන හොයන්න හදන
එකනේ. එහෙමයි සම්මත.
ඒකද මෙතන නිවන කියන එක හොයන එක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ නිවීම කියලා ගන්න ඕනේ. කියන්නේ තමන් මෙච්චර වෙලා හිතන් හිටපු නිවීමට වඩා එහා ගිය නිවීමක් තියනවද කියන එක විතරයි. නැතුව දැන් අර දැන් අපි අර ඒ කියන්නේ අපි නිවන කියලා අර්ථකථනය කරගන්නේ මේ අපි දැන් ඉන්නවටලා නිවන සත්‍යයක් හොයාගන්නවා කියන දෙන්නට නෙමෙයිනේ. අපි නිවන කියලා අර්ථකථනය කරගන්නේ අර රහත් බව නැත්නම් පරිනිර්වාණය වගේ අර්ථයකින්නේ.
එහෙමයි.
එතකොට එතන තේරෙනවද අපි දැන් ඒ විදිහට මොනවහරි ශ්‍රවණය කරනකොට අපි හැමතිස්සෙම බලන්නේ මොකද්ද? අරකට කියනවද
කියලානේ. එහෙමයි සවනස්.
අන්න ඒකින්ද තමයි අපේ යෝනිසෝ මනසිකාරයේ ගොඩනගෙන්නේ නැත්තේ. අපි කෙලින්ම සාපේක්ෂත්වයකින් අපි විතර්කණයකින් මේ සාපේක්ෂ කරකර තමයි කියන දේ අහන්නේ. ඒක නැතුව ඒකට යොමු වෙලා අහන්නේ නැහැ. ඒ හින්දා තමයි අපිට අර බුදුහාමුදුරුවෝ කෙරෙහි අර අප්‍රමාණ ශ්‍රද්ධාවක් තිබ්බත් අර උදායි හාමුදුරුවෝ වගේ සාසනේ අර ඉතිරූපං කියන එක අල්ලගන්න අමාරු. පැහැදිලිද?
ඒකෙන් ස්වාමීන් වහන්සේ අපි යමක් බලාපොරොත්තුවෙන් මෙතන එතනට යනවා කියන අදහස වගේද එතන?
එහෙමයි. ඒ බලාපොරොත්තුව ටිකක් මේ කියන්නේ අපි කියන්නේ මම මේ වචන කියනම මෙහෙම ටිකක් විකෘති වගේ කියන. ඒ කියන්නේ දැන් අපිට කවදාවත් හිතලවත් ගන්න බැරි බලාපොරොත්තුවක් නේ අපි මෙතන achieve කරන්න හදන්නේ.
එහෙමයි.
අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි දැන් අපි හැමෝටම ප්‍රත්‍යක්ෂ වෙන්න පුළුවන් නේද? මම මෙච්චරලා දරන් හිටපු මතයට වඩා මගේ මතයට වඩා එහා ගිය සත්‍යයක් ලෝකේ තියෙනවා කියලා හම්බ වෙන තැනට අපි හැමෝටම මේ එකතු වෙන්න පුළුවන්
නේ. ඔය අදහස හැමදෙස්සම තියෙනවා සමහරවිට.
අන්න ඒ අදහස තමයි තියෙන්නේ. නැතුව දැන් අර නොදන්න නිවනක් හොයන්න යනකොට තමයි අර මූලපරියයත් කියන්නේ නිවනද මඤ්ඤණ වෙනවා කියලා.
ආ එහෙමයි සවනත්.
තේරුණා මං කියපේක.
එහෙමයි. අපිට තියෙන්නේ ඒ කියන්නේ මේ අර්ථ ආකාරවතී සද්දා කියලා අර එතන ඒ සද්දාව නෙවෙයි සාමනේ එහෙමයි.
නෑ මම ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔය අහන ප්‍රශ්නෙට අත්‍තරම මට නම් උත්තරයක් දෙන්න බෑ. يعني මොන ශ්‍රද්ධාවේ කට්ටිය ඉන්නවද කියන එක. නමුත් මට මෙහෙම එකක් කියන්න පුළුවන්. අපි කොහොම කළත් සත්‍ය හොයනවා කියන චින්තනයෙන් නම් ඉන්නේ එයාට සත්‍යයේ කෙළවරටම යන්න පුළුවන් ප්‍රතිපදාව ලැබෙනවා. නමුත් අපි අදාර අපි මවාගත්ත අපි හදාගත්ත එකක් ගැනනේ අපි අවසාන බලාපොරොත්තු විදිහට තියන් ඉන්නේ.
එහෙමයි. අපි ශ්‍රද්ධාව තියාගින්නේ මොනවයි ලැබෙයි කියන අදහසින් වාගේ නේද? එහෙමද?
ඇත්තම ශ්‍රද්ධාව එන්න ඕනේ. ඒ කියන්නේ කිසිම බලාපොරොත්තුවක් රහිතව මොනවහරි දෙයකට ලැබෙන්න. ඔකට අර කියන්නේ බුදුහාමුදුරුවෝ කෙරෙහි ශ්‍රද්ධාව තියෙන කෙනා බුදුහාමුදුරුවෝ එනේ බුදුහාමුදුරගේ තියෙන ශ්‍රද්ධාව නිසාම ජීවිතේ මේ නැති වුණත් සිල් කඩන්නේ නැහැ කියලා.
එහෙමයි එහෙමයි ස්වාමී.
ඒතකොට එනවා ඒතර කිසිම බලාපොරොත්තුවක් يعني බලාපොරොත්තුව නැහැ කියලා මම කියන්නේ නැහැ. නමුත් බලාපොරොත්තු වල තියෙන අපි කියන්නේ ගැඹුරු සෑහෙන අඩු වෙලා තියෙන කියලා දෙනවා මේ ශ්‍රද්ධාවේ.
එහෙමයි එහෙමයි.
මම කියන හැමදේම පැහැදිලිද කියලා මම හිතනවා.
ඔව් පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. මම තා ගොඩක් ඒ ගැන හිතන්නම්. හොඳයි. බොහොම පිං. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඉතින් ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නයක් කරලා ස්වාමීන් වහන්සේ අර කර්ම සහ මේ කුසල් සහ අකුසල් ගැන කියන මොන දේශනාවද කියලා මේ ඒ දේශනාව මම පොඩ්ඩක් බලනකොට ස්වාමීන් වහන්සේ දැන් මේ ඒක දුසාවට කම්මපත වාගේ පළවෙනි නිකුත් කියන්නේ කුසල අකුසලන්ත පජානාති අකුසල මූලයන්ත පජානාති කියන. ඒ වගේම කුසල පජානාති කුසල මූලයන්ත පජානාති සාවනාස් දැන් එපමණකින්ම ආර්ය ශාวกය සම්මාදිට්ඨියට පැමිණෙනවා කියලා. සාවනාස් අපි හිතන විදිහට කුසල අකුසල ඒ කුසල අකුසල සහ අකුසල මූල කියනවා අපි දැන් අද ලෝකේ අපි දැන් සාමාන්‍යයෙන් අපි ඉගෙනගෙන තියෙන දේවල් වඩා ඉතාම ඔබට දෙයක් ඔතන තියෙනවා කියලා නේද සාවනාස් කැහැදිලිද මොකද සම්මාදිට්ඨිය කියන
සත්‍යඥානය. ඒකම තමයි මම අර ඊයේ කිව්වේ මේ 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 කියන කාරණාව අපිට මානසිකාරයකින් කරලා නැත්නම් අපි එක එක දේවල් වලින් හිතලා මේක කරන්න බෑ කියලා මම මතක් කරේ ඒකයි. මොකද මේක මේ අපි හිතන් ඉන්න අකුසල් පරාසය ගැන නෙමෙයි කතා කරන්නේ.
හ්ම්.
ඒ කියන්නේ දැන් මේක මන්නේ උදාහරණයක් වෙන දැන් අපිට ගහක් ගැන විස්තර කරන්න කිව්වොත් ඒ කියන්නේ දැන් මම කියන්නේ ගස් ගැන දන්නේ නැති කෙනෙක්ට ගහක් ඉස්සරහට එක්කන් ගිහිල්ලා කිව්වොත් මේ ගහ විස්තර කරන්න කියලා එයාට උඩරිම විස්තර කරන්න වෙන්නේ පොළොවෙන් උඩ ටිකක් පොළොවේ يعني පොළොව මට්ටමින් උඩ ටික ගැන නේද සම්පූර්ණ විස්තරය කියන්න වෙන්නේ.
එහෙම සම්මත.
ඒ කියන්නේ එයා ගස් ගැන දන්නේ නැත්නම් එයා දන්නේ නැහැ නේ ඔය ගහ ඔහොම තියෙන්නේ යට මුල් ඇදලා තියෙන හින්දා කියලා.
හ්ම්.
එතකොට අපි අද අකුසල් ගැන කතා කරන්නේ ඔය ගහේ පොළොවෙන් උඩ ටික කතා කරනවා වගේ.
හ්ම්.
හැබැයි අකුසල් මූලය කියන එක අපිට කවදාවත් හම්බෙලා නැහැ නේ. මොකද අපි පොළොවේ යට කියන එක දන්නේ නැහැ නේ.
ඔව්.
එතකොට දෙනවා නුවණැස පහළ වෙන කෙනාට එයා විනිවිද දකින්නේ අර පොළොවේ යට තියෙන මුල් ටික. එතකොට එයා කවදාවත් අතු කපලාවත් ඒ නැත්තම් කඳ කපලාවත් අතු කපලාවත් පොතු ගලවලවත් ගහ කියන එක මේ අයින් කරන්න දඟලන්නේ නැහැ. එයා පොතු කපනවා නම් පොතුත් කපනවා අතුත් ගලවනවා. හැබැයි එයාට ඊට වඩා හොඳ නුණක් තියෙනවා මේක මුල් ගලවන්න උපනිෂයක් මිසක කඳ කැපුවා කියලා මුල් ගලවෙන්නේ නැති බව. අර දැන් මම උදාහරණයක් කියනවා දැන් සාමාන්‍ය ලෝකයේ ජීවත් වෙන මිනිස්සුන්ට අකුසලයක් කියලා එකක් තේරෙනවනේ. ඒනේ පව් කියලා. ඒගොල්ලෝ ඒ පව මොනවා හරි ප්‍රතිපදාවකින් අයින් කරනවා. එතකොට ඒ පවෙන් ඒ පව් ටික ප්‍රතිපදාවකින් අයින් කරාම යාට මේ ලෝකය තුල යන්න දෙන උපරිම තැන මොකද්ද?
පව් ටික
අපිට තේරෙන අකුසලේ නැත්තම් පාපය අපි දැන් මොනවා හරි ප්‍රතිපදාවකින් අයින් කරගන්න ඕනේ අපිට තේරෙන ටික.
ඔව්.
එහෙම අයින් කරගෙන ගියාම යාට යන්න දෙන උපරිම සුවේ තියෙන තැන මොකද්ද?
අන්නහරි.
ඔන්න දැන් අපි දන්න මට්ටමේ අකුසලේ අයින් කරන් ගියොත් යාට යන්න දෙන්නේ නේව සංඥා නාසංඥායතක. හරි. හැබැයි දැන් මේ අපිට තේරෙන පාපයත් කියන්නේ දැන් මිනිස්සු හැටියට ඉපදුනම අපිට තේරෙනෝනේ මේක වැරද්දක් මේක නිවැරද්දක් කියලා අපිට වැරද්දක් තේරෙනනේ අපේ මට්ටමේ.
හ්ම්.
දැන් අපිට සාමාන්‍ය සමාජයේ අපිට තේරෙනවා නේද මේක කරන එක නම් ඇත්තම වැරදි. මේක නිවැරදි කියන එක තමයි තේරෙන්නේ.
හ්ම්.
අපි ඒ වැරද්ද නිවැරදි කරගන්න නැතුව වැරද්දෙම හිටියොත් එයාට කොහෙද යන්න
දෙන්නේ? අපි යන්නේ කිසිම දුකට.
වැඩදුගතියට තේනවද? ඒකට තේනවද සාමාන්‍ය ලෝකයා දන්න අකුසලය වඩාගෙන ගියොත් යන්න වෙන්නේ දුගතියට. ඒ අකුසලයේ ප්‍රහාණය කරගෙන ගියොත් යන්න වෙන්නේ උපරිම නේව සංඥා නාසංඥායතනයට. හැබැයි බුදුහාමුදුරුව පෙන්නන විදිහට බුදුහාමුදුරුව පෙන්නනවා එක ගාතාවක් ලස්සන ඒකේ පෙන්නන්නේ නිබ්බාණං උපනිදාය සබ්බ උප්පත්තියෝ දුග්ගති. දුගතියක පවතින්නේ කුසලයේද අකුසලයේද?
අකුසලයේ.
අකුසලයේ. දැන් බුදුහාමුදුරුව මතක් කරන්නේ මොකද්ද? නිවනට සාපේක්ෂව මහණි කියන්නේ නිවන කියන එකත් එක්ක ගන්නකොට සියලු උප්පත්ති දුර්ගති කියලා පෙන්වන්නේ. ඉතින් එතකොට දැන් අපි ලෝකෙ මට්ටමේ නේව සංඥා නාසංඥායතන මට්ටම කියන්නේ අපි දන්න අකුසල් ටික ප්‍රහාණය කරපු තැනක් නේ.
හ්ම්.
හැබැයි බුදුහාමුදුරු පෙන්න නිර්වචනත් එක්ක ගත්තහම මොකෝ තේරෙන්නේ දැන්? ඒකත් ලෝකෙ තැනක් නං එතන අපි හිතන් ඉඳලා අපි දන්න මට්ටමේ සියලු අකුසල් ටික ප්‍රහාණය වුණා කියලා. නමුත් බුදුහාමුදුරුව බුදු වැසින් පෙන්නන දුක කියන එක එතන පවතිනව නේද? ඒ කියන්නේ අකුසලයේ බුදුහාමුදුරුව පෙන්නන අකුසල මූලය කියන එක එතන පවතිනවා. ඒකනේ එක දුගතියක් වෙන්නේ.
ඒක තමයි. ඔව්.
අන්න ඒ වගේ තමයි මම අර උපමාවෙ කිව්වේ පොළවෙන් යට තියෙන මුල් ටික තේරෙන්නේ බුදුහාමුදුරුවෝ වගේ කෙනෙක්ට තමයි.
ඔව් සාමි. ඒක තමයි
ඒක
තේරුම්.
ඒක ඒ ඔවයි.
ඒ ටික තේරෙන්න ස්වාමිනවාසේ දැන් අපි නිකන් උපමාවක් නිකන් උදාහරණයක් අරගත්තොත් දැන් අපි කියමු දැන් අකුසලයක්නේ ප්‍රාණඝාතය කියන්නේ. ඒක ප්‍රාණඝාතය ඒ සඳහා සංයෝජනේ මොකද්ද? ඒක දුරු කිරීමෙන් ප්‍රාණඝාතයේ ඒ කියන්නේ ඒක පටිවිරුද්ධී ඒ කියන්නේ ඒකට විරුද්ධත් ඒක නොකර ඉන්නවා මිසක් ඒක සම්පූර්ණින් ඒ කියන්නේ දැන් සත්‍ය ඥානයේ එළවෙන විදිහට බලන ක්‍රමයක් සාමාන්‍යයෙන් පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද? දැන් ඒ ප්‍රාණඝාතයක් ඇති වෙන්නේ ඒක ලෝභ මේ අකුසල කියන ලෝභනේ ලෝභ දේශම හෝ ද්වේෂය හරි ලෝභය හරි මුල් කරගෙන සාමාන්‍යයෙන් එතකොට ඒක දුර වෙන විදිහට නැතුව ඒක නොකර ඉන්න එක නෙමෙයි.
එහෙමයි. හැබැයි එතන මම මෙහෙම එකක් මම කියන්න දැන් එතන ලෝභ දේශ මොහ කියන්නේ අකුසල මූල නේද?
ඔව්.
දැන් අකුසල මූලය ගැන මම දන්නව නම් ඔය දැන් අපි ගත්ත සත්‍විභංගේ නිර්වචනයේ හැටියට සම්මාදිට්ඨියට පත් වෙලා තියෙන්න ඕනේ නේද?
ඔව් දැන් නමුත් අපි දන්නවා ඒ යන විදියට කිව්වොත් පත් වෙන්නේ නැහැ කියලා. මොකද ඒක
එතනින්ම තේරෙනවාද අපි ඒකට ලෝභ දේශ මොහ කියලා කියන්නේ අපි දන්න මට්ටමේ ලෝභ දේශ මොහ මිසක බුදුහාඳුරුව වෙන්නපු අර මූල කෙලෙස් මට්ටමට අවුලලා නැහැ කියලා.
අමුලනේ අහලකට දීලා නැහැ
සම්. එනවනේ මං කියපේක. ඒකයි එතන අර අපි වචන පාවිච්චි කරනවා තමයි. ඒවා පෙළෙත් තියෙනවා තමයි. අපි සූත්‍ර අනුවත් නිර්වචනය කරගන්නවා තමයි. හැබැයි ඇත්තටම අර සූත්‍රෙ පෙන්නන එක අපේ මට්ටමට ගන්න බෑ ඒක.
ඒක තමයි සවන දැන් බළු බැලමට දැන් මේ පෙන්නේ ඒ දැන් 16 ආකාරයකට සම්මාදිට්ඨිය වැඩෙන විදිහට උනාසී ස්ථාරපත මාර්ගයන් දේශනා කරන්නේ මේ සම්මාදිට්ඨි සූත්‍රේ.
සම්මාදිට්ඨිය වැඩෙන විදිහට නෙමෙයි සම්මාදිට්ඨියට පත්වන ආකාර 16 පෙන්නන්නේ.
පස්සේ නෝ සමාධිය පස්සේ නිකන්
බලපෑමට
පේන්නේ බොහොම එක සරලයි කියලා. නමුත් ඊට වඩා අති ගැඹීරයි මේ ඔහොම හිතනකොට නේද?
එහෙමයි මම. දැන් ඔය දැන් මම එකගේ සාරිපුත්ත හාමුදුරුවෝ පෙන්නන 16 ආකාරය නිකන් කියවලා බලන්න අපිටත් තේරෙනවා මේ කියන ටික අපිත් දන්නවා කියලා.
අනිවාර්යයෙන්ම ඒක තමයි.
හැබැයි දැන් එහෙම දන්නවනම් බුදුහාමුදුරුවෝ අප වෙලා මතක් කරනවා. ඒ කියන්නේ සාරිපුත්ත හාමුදුරුවෝ අප වෙලා මතක් කරනවා ඔය ටික හරියට දන්නවා කියන්නේ මහන්නේ ආයි කතා කරන්න දෙයක් නැහැ සෝතාපන්නයි.
නමුත්
නමුත් දැන් අපි හොඳට අපිව මෙනෙහි කරලා ගත්තොත් අපිට තේරෙනවා අපි මේවා දන්නව වුණාට අපිට එහෙම එකක් නිකන් ළඟටවත් ඇවිල්ලා නැහැ කියලා. එතනින්ම තේරුම් ගන්න එතකොට අපි අර මේ සාරිපුත්ත හාමුදුරුවෝ පෙන්නපු ඒ පරයයවල් කිසිම දෙයක් දන්නේ නැති බව.
හ්ම්.
මම ඊයේ මතක් කළේ අර සූත්‍රයක් කියවන එකෙන් අපිට එන්නේ අපේ නිර්වචනයක් මිසක බුද්ධ වචනය කියන එක නෙමෙයි.
ඔව්.
තේරුණාද? මම අන්නේ ඒ අර්ථයෙන් තමයි අර මතක් කළේ හැමතිස්සෙම මිනිස්සෙක් විදිහට අපිට තේරෙන්නේ අපේ වැරදි අඩුපාඩු මේ මොහොත තුල මේ අපේ ජීවිතේ අපිට තාම හදාගත යුතුයි කියන වැරදි අඩුපාඩු අපිට තේරෙන්නේ හොඳට.
ඒක.
අපි ඒ ටික වෙන කවුරුත් කියනකම් ඉන්නතෝ හදාගන්න ඕනේ. තේරෙනවද?
මොලිකෙන්
තමයි පන්සිල් ටික රකින්න. ඒ කියන්නේ හදවතින් රකින්න. නැතුව නමට නෙමෙයි. දානයක් දානමාන දෙන්න සිල් රකින්න ගුණදම් පුරන්න ඒ ටික තමයි يعني ඒක මම හැමදෙස්සම කියන්නේ කවුරුත් කියනකම් ඉන්න ඕනේ නැහැ තමන්ගේ අඩුපාඩුව තමන්ට තේරෙනවා හරහා ගන්න. ඒක හදාගත්තට පස්සේ එයාට එනවා අදහසක් දැන් එයා අර කරපු වැඩේ කරන්නේ නැහැ නේද? ඉක්මිලා නින්නේ. දැන් මෙතන එයා දැන් හිතාගත්තොත් හරි මගෙන් වැරදි වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ආයි කරන්න දෙයක් නැහැ කියලා එයා දන්න මට්ටමේ වැරදි ටික අයින් කරලා එතන නැවතුණා කියන එකෙන් බුදුහාමුදුරුව කෙරෙහි තියෙන ප්‍රේමය ඇති වෙන්නේ නැහැ. බුදුහාමුදුරුව කෙරෙහි තියෙන අර උදායි සූත්‍රේ කලින් අර පෙන්න පුතන්ටම සම්බන්ධ කරොත් බුදුහාමුදුරුව කෙරෙහි ශ්‍රද්ධාවක් ප්‍රේමයක් තියෙනවා කියන්නේ මොකද්ද? අපි තුල විශ්වාසයක් තියෙනවා මම දන්න දෙයට වඩා බුදුහාමුදුරුව පෙන්නපු දර්ශනය විශාලයි කියන එක. ඒ කියන්නේ මම මේ වැරදි නොකර ඉන්නවා කියලා මම හිතුවට බුදුහාමුදුරුව වැරදි කියලා පෙන්නපු තරම මීට වඩා ඊටම ගැඹුරුයි කියන එක යාට තේරෙනවා. ඒ කියන්නේ ඇත්තටම මම දන්න සත්‍යය වඩා මේ ලෝකේ සත්‍යයක් පවතින්න ඕනේ කියලා චින්තනය යාට තියෙනවා. දැන් එයා මොකද කරන්නේ? තමන් උපරිම තමන්ට තේරෙන මට්ටමින් තමන්ට සත්‍යයි කියලා තේරෙන මට්ටමට තමන් හික්මිලා ඉන්නවා. හැබැයි එතනින් අතර නොවි එයා හොයනවා මම දන්න දෙයට වඩා දෙයක් පවතිනවද කියන එක. එහෙම හොයනකොට යාට මොකද වෙන්නේ? එයාට හැමතිස්සෙම තමන් ගන්න දෙයට වඩා ගැඹුරු ඊටාම සියුම් ධර්මයක් හම්බෙනකොට එයාට නිකම්ම තේරෙනවා මම හරි කියන එකම තමයි වැරදි කියන එක. ඒ කියන්නේ මම වැරදි බවටම හම්බෙනවා දහමහනකොට. එතකොට යම් දවසක මම වැරදි කියන එක හරියටම තේරුනොත් සක්කාය දෘෂ්ටිය ගැලවෙනවා. ගලවන්න දෙයක් නැහැ ගැලවෙනවා. එදාට අර මේ චලනයේ වෙලාවක් ඒ කියන්නේ හෙල්ලෙන ශ්‍රද්ධාවක් නිතිබ්බේ. ඒ හෙල්ලෙන එක නැත්තම් අර අපි කියවේ අමූලිකා ශ්‍රද්ධාව. ඒ කියන්නේ මුලක් නැති ශ්‍රද්ධාව. විචිකිච්ඡාව ප්‍රහාණය වෙනකොට බුද්ධ ආදී අටතන් පිළිබඳව හොල්ලන්න බැරි ශ්‍රද්ධාවක් එනවා. ඒකට තමයි අතුරු ශ්‍රද්ධාව කියන්නේ. තේරුණාද? ඒක එනවා කියන්නේ සත්‍ය හොයන්න තමන් කරපු එක එක ප්‍රතිපදාවන් තියෙන. ඒ කියන්නේ මේක කරා නම් සතුරු ලැබෙයි, අර කරා නම් සතුරු ලැබෙයි කියලා කරපුවා. ඒකක්වත් ආයි පිළිටන්නේ නැහැ. සීලබද පරමාස කියලා වෙනවා.
ඉකෙන් තනිය ආරේකාන්ත සීලය කියන එකද?
ඔව් ආරේකාන්ත සීලය කියන එකේ කෙලවරම රහතුන් වහන්සේලා වැඩ ඉන්නේ. හැබැයි සෝතාපන්න වුණාමත් පිළිටන සීලයක් තියෙනවා. තනවා මේකේ.
ඔව් පැහැදිලි පැහැදිලි ගන්නත් ඒ කියන්නේ දැන් ඉතින් ඒ කියන්නේ ආරිකාන්ත සීලය කියන එක ලබා ගන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් අපි අට සීල් ගන්නවා, දස පංච සීල් සමාදන් උපසොතේ ඒකින් ඒවා නිකන් අපි සාමාන්‍ය ලෝකයේ කරන දේවල්. නමුත් ආරිකාන්ත සීලය කියන එක සාමාන්‍යයෙන් අපිට ලබා ගන්න පුළුවන් එකක් නෙමෙයි. මේක
දැක්ම හැබැයි අර අතන පොඩ්ඩක් මේ පොඩමන් කරෙක් කරනොනේ. දැන් මේ සාමාන්‍ය ලෝකේ සමාදන් වෙන සීල් එක සාමාන්‍ය ලෝකෙට කියලා තේරෙන්නේ ඇත්තටම මේ නුවණ, ඒ කියන්නේ අපි කියන්නේ දැන් මේ 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 ඉතින් සමාජයේ තියෙන මේවා නම් ඉතින් හැමෝම කරනවා වගේනේ අපිට තේරෙන්නේ. ඒ කියන්නේ සීල් රකින්න එක හැමෝම කරනවා වගේ කියලානේ. ඇත්තම නුවණක් තියෙන කෙනාට විතරයි සීල් ටික රකින්න හරි පුළුවන්. හැමෝම සීල් රකින්නව නෙමෙයි. ඒගොල්ලෝ අර ගන්, ඒ කියන්නේ කටින් ගන්නව වුණාට යාට මනස ඇතුලෙන් හිතෙන්නේ නැණි හික්මෙන්න ඕනේ කියලා. ලෝකය තුල ප්‍රඥාව තියෙන කෙනා තමයි අර සිල්පද ටික සමාදන් වෙලා හදපත්ලෙම රකින්න උත්සාහ කරන්නේ. පැහැදිලිද? එතකොට ඒක සාමාන්‍ය ලෝකේ තියෙන සීලයක් කියලා කියන්න බෑ. මොකද සාමාන්‍ය ලෝකේ තියෙන සීල කැඩෙන ඒවා. ඒ කියන්නේ දැන් කැඩෙනවා කියන්නේ මම කියන්නේ මේ රකින්න සීලය කවදාවත් නොකැඩෙන විදිහට රකින්න පුළුවන් කියන එක නෙමෙයි. හැබැයි සාමාන්‍ය මිනිස්සු සීල් සමාදන් වෙලා කරන දේවල් වලට වඩා නුවණ තියෙන කෙනා ඊට එහා මට්ටමකින් සීල් ටික රකින්නවා. එනවා මං කියන්නේ.
අන්නකද ඔතෙන්ටම මම මතක් වුණේ සානස් දැන් අර සතන සූත්‍රයේ අර ගාතාවක් තියෙන සානස් කිංචාපිසෝකම් මං කරෝති පාපකම් කියලා සානස්. ඒ කියන්නේ එතන සෝතාපන්න උන ඒ ශ්‍රාවකයන් වහන්සේ සෝතාපන්න විචුත්තමන් වහන්සේටත් ද කියන්නේ නැත්නම් ඊට ඒක පොඩක් පැහැදිලි කරන්න ඕනේ.
එහෙමයි. දැන් මෙහෙමයි මම ඔය හැම සූත්‍රකම අපිට කියෙව්වහම එන අර්ථය එන්නේ තමන්ගේ නුවණ තියෙන විදිහටනේ. නැතුව සූත්‍රයේ තියෙන නුවණ තමන්ට ගන්න බෑනේ. තමන්ගේ නුවණ අනුවනේ සූත්‍රය කියවෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් කියවුවාම අපිට ගන්න පුළුවන් අර්ථය තමයි යම් කිසි වැරද්දක් හිතින් කයින් වචනයෙන් වුණොත් දන්න කෙනා හඟවන්නේ නැති බව. හරිද? ඔබ සාමාන්‍ය ලෝකයේ උදාහරණයකට ගෙනාවොත්, يعني අපිට ජීවිතේ මිනිස්සු හම්බෙලා නැද්ද? මොන හරි වැරද්දක් කරාම ඒක හඟවන්නේ නැතුව කියන.
හම්බෙලා තියෙනවා.
හම්බෙලා තියෙනවා. එහෙන් බැලුවාම රත්න සූත්‍රයේ කියන එක සාමාන්‍ය ලෝකෙත් පවතිනවනේ. පැහැදිලිද? හැබැයි මෙතන මේ කියන්නේ මොකද්ද? වැරද්දක් වුණ බවට සාමාන්‍ය මිනිස්සෙක් කියන්නේ මම වැරද්දක් කළා කියලා එයා ඒ දන්න පරාසය තුල වැරද්දනේ.
ඔව්.
හැබැයි මෙතන බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ අබබ්බෝ සෝතස්ස පටිච්චාදාය කියලා පෙන්නන තැනවල කියන්නේ බලින්වත් ඒක හඟවන්නේ නැහැ කියලා පෙන්නන්නේ ආර්ය ශ්‍රාවකෙක්. මොකද එයා තමයි වැරද්දේ කෙලවරම දන්න කෙනා. ඒ කියන්නේ මොකද අකුසලයේ කෙලවරම දන්න කෙනා. ආයි අතෙන්ද ගන්නවා මම පෙන්නමු මම කියේ සත්‍යබංග සූත්‍රයේ අකුසල මූලය. අකුසල මූලය හරියට දන්න කෙනා තමයි දන්නේ අනුමාත්‍ර හෝ වරද ගැන.
හරි.
සූත්‍ර වල පෙන්වන්නේ නේද අනුමත්තේසු වජ්ජේසු බයදස්සාවී කියලා පෙන්වන්නේ.
ඒකයි.
එතකොට දැන් අපිට අද හම්බෙන්නේ අනුමාත්‍ර වරදවල් නෙමෙයිනේ. අපේ මට්ටමින් කුට්ටි පිටින් දින වරදවල් වලින් අපි අද කතා
කරන්නේ.
හ්ම්. එතන මං කියන එක.
හරි.
ඒ අද අපි අපායට යනවා කියලා බය වෙලා තියෙන්නේ හිතන එක නෙමෙයි නේද? ඒ කියන්නේ අපි හිතින් කාට හරි බයිනවා කියද්දී අපිට අපායට යනවා කියලා බයක් හිතෙන්නේ
නැහැ.
අපිට බය හිතෙන්නේ අපි කටින් කුණු හරපයක් කිව්වොත්, අතින් කාට හරි ගහලා මැරුවොත් ඒ වගේ තැන්වලදී අපිට අකුසලයේ බලයි කියලා
හිතෙන්නේ.
හැබැයි දස අකුසලයේ පෙන්නද්දි වඩාම භයානකයි කියලා පෙන්වන්නේ අකුසලය වචනයයි කයයිද නැත්නම් හිතද?
හිත.
හිත. නමුත් සාමාන්‍ය ලෝකයට අකුසලයේ කියලා හම්බෙන්නේ හිත නෙමෙයි නේද?
නැහැ.
එතනම කිව්වේ කියන්නේ
සර්. ඔව්, ඔසන්න.
ඒතර අනුමාත්‍ර වරදේ බය දකින්න නම් හිත කියන එක ගැනම හරි වැටහිලා තියෙන්න ඕනේ. හරිද?
දැන් කැදලි තමයි. ගොඩක් පින් තාම තා චොටි දෙයක් මේ පොඩි දෙයක් අහන්න තාම හැමෝටම දැන් බාධිකනාගේ දේශනා කරපු මේ පටිච්ච සමුප්පාද න්‍යාය ඒෂන් එක අන්තිම බලනකොට තනසේ තියෙන්නේ දැන් Google වශයෙන් ගත්තොත් 11යි 12 ආකාරයක් තියෙනවා 12ක් නිසානවා. එතකොට ඒකේ ජාතිපත්‍ය ජරාමන් කියන්නේ මේ ඇතිකල්ලි මේ වේ මේ උපදිනුට මේ උපදී කියන සිද්ධාන්තයේ එන් බලනකොට දැක්කලා අපි සාමාන්‍ය බලන කේ කිව්වොත් එහෙම අපිට දැන් ඒක ඒක කොහොමද එතන පැහැදිලි කරන්නේ? ජාතිපත්‍ය ජරාමර. ඒක ජාතියයි
දැන් අර මාමා කිව්වාගේ එතන මූල සිද්ධාන්තය තියෙන්නේ මේ ඇති කල්ලි මේ වේ කියන එක නේද?
ඕසනන්නේ.
ඒක පැහැදිලිනේ. මම අහන්නම් මෙහෙම ඉපදීමම ජරාවද්ද ඉපදුනාට පස්සේ ජරාවටපත් වෙනවද? අපිට තේරෙමට
මේ දෙකම එකටම ඇති ඉපදීමම ජරාව.
කියන්නේ නෑ මම කියන්නේ සාමාන්‍ය ජීවිතෙන් මට පේනනේ ඉපදීම ජරාවක් කියන එකට උදාහරණයක්.
අන්නේ අපි දැන් සාමාන්‍ය දැන් ඔය ධර්මයෙන් නොදැනගත්තොත් ඉපදීමම ජරාවක් කියලා අපිට පේන්නේ
නෑ. නෑ මම කියන්නේ ධර්මයේ දැනගත්තාම ඉපදීම ජරාවක් කියලා කොහොමද ගන්නෙ?
ඉපදීමම ජරා ඒක තමයි තේරෙන්නේ නැත්තේ තවම.
ඒක තමයි මම කිව්වේ. උතනවාම දැන් ඔය පරියාය වචන ටිකෙන්නේ අපි අල්ලල ගන්නෙ ඕක.
ඒක තමයි තවන්නේ. එතන තේරෙන්නේ
පටිච්චසමුප්පාදය කියන්නේ තමන් තුලින් වටහාගත්තු දෙයක් නේද? ඒ කියන්නේ යෝ ධම්මම් පස්සති පටිච්චසමුප්පාදම් පස්සති කියන බුදුහාමර පෙන්නන්නේ.
ඔව්
සම්. එතකොට මෙතන ධර්මය දැකීමයි පටිච්චසමුප්පාදේ වැටෙන්න හේතුව මිසක් පටිච්චසමුප්පාදේ විස්තර කරගත්තා කියන එකෙන් ධර්මය දකින්න බෑ. එතන හම්බෙන්නේ කර්මඵලවාදයක්.
ඔව් සම්. ඒක තේරෙනවා නමුත් ඒක ඒක අර පැත්තට බලන්න කොහොමද කියන එක තමයි තේරෙන්නේ.
ඒක තමයි මම දැන් එකම තමයි මම ප්‍රශ්නේ හොය පෙරලලා ඒක තමන්ට තේරෙන විදිහට ජාතියමයි ජරා මරණය කියන එකට උදාහරණයක්වත් ගන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ට තියෙන මොන හරි අත්දැකීමකින්.
ජාතියමයි ජරා මරණය.
ජාතියෙන් පස්සේ ජරා මරණ වෙනවා කියන එක හැමෝටම තේරෙන එකක් හොඳේ. ඒක හරි.
ඔව්
ඔව්. මේ මම අහන්නේ ජාතියම ජරා මරණයක් කියන එකට අල්ල ගන්න පුළුවන්ද?
දැන් මෙහෙම හිතුවොත් දැන් ජාති කුහාම පවිතනාති පිළිතුරන දැන් ජාති උත්පතම එතනම නිරෝධය කියන්නේ ඒකේ නිරෝධය දැක ගන්න පුළුවන් වෙනවනම් එතනම මරණයත් කියන එක තියෙනවා කියලා මට හිතෙන්නේ නිකන්.
නිරෝධය කියන්නේ මරණයද නැත්නම් මරණය තියෙන්නේ මේ ලෝකේද?
නේ නේ නිරෝධී කියන කිය නූපදින ස්වභාවය.
නූපදින බවක මරණය හම් වෙන්න පුළුවන්ද?
නැහැ ඉතින් ගැටක්ද? එන මොකක්ද?
ඒක මොකක්ද කියන එක වඩා තමන් දැන් දරන් ඉන්න මතයේ ප්‍රශ්න කරගත්තා නම් හරි මම අර මුලින්ම කිව්වේ දහම අහනකොට වෙන්න ඕනේ තමන් වැරදි බව හම් වෙන්න ඕනේ.
ඔව් එහෙම තමයි තාමත් හිතන්නේ හැමදෙස්සෙම ඉති හිතන ගොර
හිතනවා මේක ඒක දැන් මේ හිතන ප්‍රාසෙන් ඒ දැන් මේ මාමා ප්‍රශ්න වලට එන උත්තරෙත් එක්ක මනසිකාරය කරන්න. එතකොට දැන් අපි හිතන් හිටපු එකත් එක්ක මේ කියන එක පරස්පරයිද නැත්නම් මෙතන gati utthක් තියනවද කියලා හරියට කරන එකෙන් තමයි අතන නෝන වැඩෙන්නේ.
මේ එහෙම කරනකොට දැන් ඊට පස්සේ කියලා හිර වෙනවා. දැන් ඉතින් අහන් දැනගන්න يعني
නෑ අතරම හිර වෙන එක තමයි නේද වෙන්න ඕනේ. එතකොට නේද තමන්ට හොයන්න තව පරාසයක් හිතෙන්නේ.
ඉතින් හිර වෙලා ඉන්නවා.
දැන් තහිර වෙලාම ඉන්න දෙයක් නැහැ. මොකද දැන් එතකොට යාට දැන් හිතට ඇවිල්ලානේ හොඳටම. මෙතන තව ටිකක් අපිට මට්ටමට වඩා තව හිතන්න පැත්තක් තියෙනවා කියලා.
ඔව් හැමදෙස්සෙම එහෙම හිතෙන්න සාම නැහැ. ඊට පස්සේ ඉතින් එහාට හිතනවා ඉතින් හිතලා ඊට පස්සේ හරි අමාරුයි. ඉතින් ඊට පස්සේ
ඒක තමයි. මෙතනමයි මම අර මුලින්ම කිව්වේ මෙතන දැන් Taman දන්න මට්ටමින් සත්‍ය හොයාගත්තා පස්සේ මම මොකද්ද කිව්වේ? මේ ලෝකේ මට වඩා මට තේරෙන සත්‍යට වඩා සත්‍යයක් තියෙන බව දන්න කෙනා හැමදෙස්සෙම සත්‍ය හොයන එකනේ කරන්නේ. තේනවා සත්‍ය හොයනවා ඒක විමසනවා සත්‍ය හොයනවා විමසනවා නැත්නම් තමන් තනියම විමසනවා කියන එක නෙමෙයි මම කිව්වේ.
හ්ම්
හ්ම් මොකද නැත්නම් තමන් තනියම විමසන්න ගියාම තමන් දන්න පරාසය විතරනේ හැමදෙස්සෙම කල්පනා වෙන්නේ. ඊට එහා එකක් හිතන්න බෑනේ.
ඊට එහා දැන් ඒක තමයි සම්ම වෙන්නේ. දැන් ගන්න දැන් මේ අහලා තියෙන දැනගත්ත තියෙන දේවල් වලට දාලා ඒකෙන් තමා ගන්න කෝණ වලින් බලබල ඉන්නවා. නමුත් අර දැන් සානාසික ප්‍රශ්න කරනකොට එතන ඉරහිර වෙනවා.
අන්නේ එතකොට ඒ ප්‍රශ්න කිරීමටම තමයි කෙනෙක් ඇත්තටම කැමති වෙන්න ඕනේ. එතකොට තමයි තමන්ගේ තියෙන මේ නුවණ කියන එක තව ටිකක් හිතන්න පරාසයක් අලුත් වෙන්නේ.
ඔව් සාමද හරි කැමති දැන් ඒකවල දෙන්නේ ඉතින් ඒකවල තමයි ඉස්සරහට යෑමක් වෙන්නේ හොඳටම තේරෙනවා. නමුත් අර ඉතින් ඉතින් අපි හැමදෙස්සෙම යටි කිතේ තියෙනවා දැන් මේක ඉවරයක් කියන්නේ තේරුම් අරගෙන දැන් හරි කියලා වගේ අන්න එහෙම අදහසක්.
ඒක තමයි මම අර මුලින්ම කිව්වේ. දැන් ඔතන දැන් අර උදායි හාමුදුරුවන්ට රහත් වෙන්නත් අපිට කොච්චරෝ ගැහුවත් එහෙම නොවෙන්නත් හේතුව උදායි හාමුදුරුව ඇවිල්ලා කවදාවත් අවබෝධ කරගන්න ඕනේ මේකයි කියලා හිතාගෙන අහනව නෙමෙයිනේ. උන්වහන්සේ අර බුදුහාමුදුරුව කියන කතාව තමයි මේ මොහොතේ අහන්නේ හරියට. නැතුව බලාපොරොත්තුවක් ඇතුව නෙමෙයිනේ උන්වහන්සේ
කරන්නේ.
මම කිව්වේ දෙනවා. ඒ කියන්නේ දැන් මම මොනවාරි අහනවා නම් මට මේකෙන් අරක ලැබෙයි කියලා මට වෙන්නේ එක්කෝ මම හිතන් හිටපු එක ලැබෙනවා නැත්නම් ලැබෙන්නේ නැතුව යනවා. ඒකත් මොකද්ද මම හිතන් හිටපු එකට සාපේක්ෂව ලැබෙන එක නෝ ලැබෙන එක තීරණය වෙන්නේ. එතකොට දැන් මම හිතන් ඉන්නවා කියන එක ලෝක එකක් නේද?
ඔව්.
දැන් හැබැයි නිවන නැත්තම් අසංකත ධාතුව කියන්නේ අපිට බලෙන්වත් ලෝකය තුල පෙන්වන්න බැරි දෙයක් නේ. ඒකයි ආර්ය ගවේෂණ පෙන්වන්න නැතුව බුදුහාඳුරු ආර්ය පරේක්ෂණය කියන කියන්නේ. ගවේෂණයක වෙන්නේ තමන් දන්න දෙයක් හොයන් යන එක. පරේක්ෂණයක වෙන්නේ තමන් දන්න දෙයක් හොයන් යන ඒ මොහොතේ හොඳට ඒ කරන වෙලේට ඒකාත්මික වෙලා බලනවා. එයා හිතන් එයාට හිතිලවත් නැති යා කවදාවත් නොයසූ විරුදයක් එයාට හමු වෙනවා.
ඔව් සම. ඒක තමයි පොඩ්ඩක් ඔතෙන් කියන්න දැන් පොඩි උරුකුලක් දෙන සාමාන්‍යයෙන් අනේ කර්ණාවෙන් මේ මේක මොකද්ද කරන්න ඔතන තියෙන ඒ ධාතිපත්‍යා ජරා මරණ කියන කනට. අපි හිතනවා අහලා තියෙන දේශනාවල් ධර්මයේ අහනවා නිතරම අහනවා. නමුත් ඒක තේන්නෙම එතන වැරද්දක් කියලා එතන වැඩි. හරි ඒක මට
ඔව් ඒක තමයි මම එතන ජාතිපච්චා ජරා මරණම් කියන එක ඒක තමයි මූලික ධර්මතාවයෙන් උපදින මේ ස්වභාවය විස්තර වෙන විදිය. ඒ කියන්නේ මේ ඇති කල්ලි මේ වේ කියන ධර්මතාවය තුල අවිජ්ජාපච්චා සංඛාරා සංඛාරපච්චා විඥාන ජාතිපච්චා ජරා මරණ කියන කොටස තමයි දිවෙන්නේ. හරිද? හැබැයි මෙතන දැන් ජාතිපච්චා ජරා කියන එක තේරුම් ගන්න නම් මේ ඇති කල්ලි මේ වේ කියන තැනටනේ Tamanට වැටෙන්න ඕනේ.
ඔව්.
එතකොට මේ ඇති කල්ලි මේ වේ කියන එක වටහා ගන්න නම් එතනදී يعني ඒක අවබෝධ වෙන්නේ සත්‍යත් يعني සත්‍ය දැකීම තුල. පැහැදිලිද? ඒකනම් වචන වලින් කියනවා නම් නිරෝ يعني නිරෝධය නැත්නම් අනුත්පාදයේ හරියට දැක්කොත් තමයි මේ ඇති කල්ලි මේ වේ කියන එක තේරෙන්නේ.
අනුත්පාදය.
ඔව් අනුත්පාදේ නැත්නම් නිරෝධය ගන්න නැත්නම් චතුරාර්ය සත්‍ය ගන්න නිවන කියන එක ගන්න ඕන වචනයක්. ඒ කියන්නේ නිවීම හරියට දැකපු කෙනාට තමයි මේ ඇති කල්ලි මේ වේ කියන ස්වභාවය අහුවෙන්නේ.
සාමාන්‍යයෙන්
එතකොට
අනුත්පාදේ දකින් උත්පාදයක් ගැන දැනගෙන ඉන්න ඕනේද ඉතින්?
නෑ ඒක බලන්නකෝ ආයි. මම නිකන් සරලම කතාවක් කියන්නම්. ජාතිය ගැන ජාතිය නැත්නම් ඉපදීම ගැන සමන් දන්න විදිහට විස්තරයක් කරන්න බලන්න ඉපදීම ගැන.
ඒත් මහත්කේ කතා කරන්න මම හොඳට අහන්න හිටියා. දැන් ඒක කියන ප්‍රාණසික අන්තිමට අහම එන්නේ මේ ඉපදීම කියන එක මේ අපේ පංච ස්කන්ධයන්ගේ 15ක් මොකක් හරි දෙයක් ඉපදිනවා.
නෑ ඒක තමයි මම අහන්නේ. ආයිත් දෙයක් ඉපදීමා කියන එක මම අහන්නේ ඉපදීම විතරයි හොනේ. ඉපදීම කියන එකට තියෙන සාක්ෂිය මොකද්ද? ඉපදීම කියන එකට.
ඉපදීම කියන එකද ඉපදීම කියන එක ප්‍රාණවාසි දැන් අපි දැන් මනස් මෞපතෙන් දරුවෙක් උපදින එක නෙමෙයි මම උත්තර කතා කරන්න හදන්නේ.
ඔව් ඒකයි.
පංචපාදානස්කන්ධයක් දැන් අපිට එක්ක අපිට රූපණෙවීමක් නැත්නම් විදීමක් හඳුනා ගැනීමක්.
ඔව් මම කියන්නේ එතන මේ එතන තියෙන ඉපදීම මොකද්ද? රූපණය හෝ හඳුනා ගැනීම හෝ කියන එකේ ඉපදීම මොකද්ද?
නැන්ද එතෙන්ට ගියහම වෙන්නේම අර කිය අර අනිත් පැත්තට තමයි යන්නේ. ඒ ක්‍රියාවල ඒ කියන්නේ ඵලයට තමයි යන්නේ. ඒතර ඒක කියන්නම බෑ.
ඒක තමයි එතන තේරෙනවද මාම? එතකොට අපි අර මේ අර වචන ටිකෙන් අපි ඒක හිතන් ඉන්නව මිසක අපිට කවදාවත් උතන අල්ලන්න බැරි බව. එනේ අපි ඉන්නෙම කෙලින්ම ඉපදීම ඉක්මවපු තැනක කියලා තේරෙනවද?
ඒක අහු වෙන්නේ නැහැ. මොකද දැන් විදීමක් කිව්වොත්
එතකොට දැන් අපි මේ ලෝකේ ගනුදෙනු කරන යම් දවසක් තිබුණා එහෙනම් මේ දක්වා කාලය තුල ඔය බුදුහාමුදුරු නිර්වචනය කරපු ඉපදීම කියන එක අපිට කවදාවත් හම්බෙලා නැහැ නේද?
හම්බෙලා නැහැ සාරා.
ඉතින් එතකොට අපි ඒක ජාතිපච්චා ජරා මරණම් කියලා අපි හිතාගෙන කරන එකක් නේද එහෙන් තියෙන එතන?
ඒක තමයි සම්පූර්ණයෙන්ම.
ඒක තමයි මං කිව්වේ. එතකොට තේරෙනවද? එනේ අපේ තියෙන මේ අත්දැකීම් මට්ටමින් ওই විදිහට ලියහ ගන්න බැරි බව.
එහෙම තමයි හිතෙන්නේ.
ඒකෙන් මම අර මෙතනට බැහුවේ දැන් ඉපදීම කියන එකට Tamanta සාක්ෂියක් තියෙනව නම් ප්‍රශ්නයක් නැහැ. අපි දැන් ස්කන්ධයන්ගේ පහළවීම, සංජානනය, ඔක්කාන්තිය කියලා ඔක්කොම අරන් තියෙන්නේ අර පෙළේ වචන ටිකනේ.
ඔව්. පෙළදහම්.
අපිට එහෙම කිසිම සාක්ෂියක් නැහනේ. ඒ කියන්නේ ඉපදීම මේකයි කියලා පෙන්වන්න බෑ නේද? ඒකට තියෙනවද දැන් බුදුහාමුදුරුව උතන ඔය පෙළදහමේ පෙන්වන්නේ දන්න දකින කෙනාගේ අවබෝධඥානයේ ස්වභාවය.
එහෙමයි.
තේරෙනවද අපි අර කරන يعني මෙතන මේකේ වැරද්දක් නෙමෙයි මම කියන්නේ අපි කරන්නේ අපි ඒ වචන ටික අරගෙන අපි ඒක දැන්න හදන්නේ හැබැයි එතන තියෙන්නේ මොකද්ද එතනට ගිය කෙනාගේ ස්වභාවය මිසක් ඒ ටික වඩලා ගියා කියන එක නෙමෙයි
ගිය කෙනාගේ ස්වභාවය
ඔව් ඒ කියන්නේ සත්‍ය ඥානය තියෙන කෙනාගේ ඥානය ඔය පෙන්වන්නේ ওই විදිහට කියන්නේ යාගේ ස්වභාවය. ඒ කියන්නේ හරියට අවබෝධ කෙනා තමයි අවිජ්ජා පත්‍ය සංකාරා බව දන්නේ.
හා
හා. එතනම කිව්වේ. හා
හා.
අපි අද කරන්නේ ඒ ඒ තියෙන එක අරගෙන අපි ඒ අණුව හිතලා නිගන්න යන්නේ.
හා
හා. ඒක හිතලා ගන්නවා කියන්නේම. එතනම කිව්වේ.
කියන්නත් ඇහුන්නේ
නැහැ. මම කිව්වේ දැන් අපි අද කරන්නේ ඒ පෙළ දහමේ තියෙන ස්ට්‍රක්චර් එක ඇනලයිස් කරලා ඒකට අනුව අපි හිතන්නනේ හදන්නේ.
ඒක තමයි වෙනසක්.
එහෙම කරනවා කියන්නේම එතකොට දැන් අපි තුලින් දගින ධර්මයක් නෙමෙයිනේ අපි බලන්න හදන්නේ.
හ්ම්. මේක අපි මේක ඇප්ලයි කරලා බලන්න එක දාලා බලන්න හදන්නේ.
ඒකට දාලා බලන්න එතන මූලාශ්‍රය හදාගත්තේ ත්‍රිපිටකෙන් බලලානේ. හරිද? ත්‍රිපිටකය කියන එක බලන්නේ බුදුහාමුදුරුව පෙන්නපු කෝණයෙන්ද අපේ කෝණයෙන්ද?
අපේ කෝණයෙන් තමයි බලන්නේ.
ඉතින් එතකොට ආයෙත් අපිම එකක් හදාගෙන අපිම බලලා අපිම නිදහස් වුණා කියලා අපේම චින්තනයක් නේද
තියෙන්නේ? ඔතන.
එතකොට තේරෙනවද ඔය ඔය සූත්‍ර කියන එක ඔය විදිහට මේ ලියන්න බැරි බව. ඒ කියන්නේ අපේ චින්තනයෙන් බැලුවා කියලා හරියන්නේ
නැහැ. ඒක තමයි සම්මියා මේ හදාරන හැම සූත්‍රයක්ම වගේ ඔය විදිහට බලනකොට වෙන්නේ මොකද තමයි
අනිවාර්යයෙන්ම මම කියන්නේ දැන් මාමට මං කියන අදහස තේරෙනවන්නේ මම කියන්නේ සූත්‍ර බලන් දෙපා කියන එකනේ මේ හොඳේ
නේ තේරෙනවා තේරෙනවා
මොකද දැන් මේක වරදවාවට අහගත්තොත් එහෙම කෙනෙක් හිතයි මේ කියන්නේ එතකොට සූත්‍ර බලලා වැඩක් නැද්ද කියන්නේ මම කියන්නේ සූත්‍ර උඩරිම බලන්ඩ ඔය ඇදින අදහස පුළුවන් තරම් තමන් තුලින් අරගන්න බලන්ඩ හැබැයි හොඳට තේරුම් ගන්න එකක් මේ අදහස ගන්න තමන්ගේ නිර්වචනයට කියන එක
ඔව්
සම්මත. ඒක නෙවෙයි මට තේරෙන විදිහ තමයි මේක කියලා ගන්නව මිසක මේක තමයි සත්‍ය කියන එකෙන් ගන්න එපා.
හ්ම්.
ඒක තේරෙන්නේ මෙතන තියෙන්නේ ත්‍රිපිටකේ වැරද්දක්වත් බුදුහාමුදුරුවෝ මේ පෙන්නපු සූත්‍ර වල අඩුපාඩුවක්වත් නෙමෙයි. මෙතන තේරෙනවද මේ කියවන කෙනා අනුව තමයි අර්ථයෙන්නේ කියලා.
ඒක.
ඒ කියන්නේ මෙතන තේරෙනවද පෙළ දහම බුදුහාමුදුරුවගේ වචනේ 100%ක්ම සුද්ධයි. හැබැයි ඒක කියවන කෙනාගේ මනසේ තිබ්බ දූෂිතතාවය අනුව අනිත් පැත්තට විකෘතිලා තමයි Tamanට එන්නේ. ඔය මම මේ අර අනිත්‍ය සංඥා සූත්‍රය කියන්නමයි මේ මට ඕනලා දෙවිද අර අනිත්‍ය සංඥා සූත්‍රය කීප වෙලාවක් මේ කියපු හින්දා මම එතනින් පොඩක් ඕනනම් පේනනම් මේ මම මේක ස්ක්‍රීන් ෂෙයා කරන්නම් ඕනනම් බලන්න පුළුවන් වේද කියලා මම දන්නේ නැහැ ස්ක්‍රීන් එක ෂෙයා වෙනවද ප්‍රියංගර
ෂෙයා වෙනවා පේනවා
මොකද්ද පේන්නේ මේක පේනවද
ඩබල් ඉමේජ්
ආ දැන් හරි අවිනාස
අනිත් සංඥා සූත්‍රය පේනව නේද?
ඔස්සා
ඔ මෙන්න මේකේ බලන්නකෝ මේ මේකේ ඔ බුදු ජාන ත්‍රිපිටකේ මම ගත්තේ ඒතර හැමෝටම ලේසිද? මෙතන හොඳට බලන්න මෙතන දැන් ඔ මෙතන මේ අනිත් සංඥා සූත්‍රයේ ස්වභාවය මෙතන පෙන්නන්නේ සේරා බික්කවේ සරද සමේ කස්සකෝ මහා නංගලේන කස්සන්තෝ සබ්බහානි මූලසන්තකානි සම්මපදාලෙන්තෝ කසති ඒවමයකෝ බික්කවේ අනිත්‍ය සංඥා භාවිතා බහුලීකතං සබ්බං කාමරාගං පරිදාය පරියාදීයති සබ්බං රූපරාගං සබ්බං භවරාගං සබ්බං අවිජ්ජා පරියාදීයති සබ්බං අස්මිමානං පරියාදීයති සමෝහಂತಿ. මෙතන සිංහල බලන්න මෙතන කියන්නේ ගොවියෙක් සරත්කල මහ නගුලෙන් කාන්නේ පැතිර සිටි සියලු මුල් සිඳිමින් සාද. මෙතන බලන්න මේ ලස්සන වචනයක් කියනවා පැතිර සිටි සියලු මුල් සිඳිමින් සාද කියලා කියනවා නේද? මේ කියන්නේ මොකද්ද? යම් කිසි ඒ කියන්නේ අපි කිව්වොත් අස්වැන්න මෙතන හානව නම් එතන හාන එක හරියටම හැවා කියලා කියන්නේ පසට උඩින් තියෙන ටික හාලා අයින් කරොද්ද නැත්නම් මුලේ කෙලවරින්ම හාලා අයින් කරොද්ද
කෙලවරින්ම
එතකොට තේරෙනවද මෙතන මේ කියන්නේ මොකද්ද මුල සිඳිමින් සාද මහන්නි ඒ වගේ අනිත්‍ය සංඥාව වඩන කෙනාට මෙතන තේරෙනවද අනිත්‍ය සංඥාව වඩන්න නම් මුලින්ම තේරුම් අරගෙන තියෙනව මිසක නැතුව මේක වඩන්න පුළුවන් එකක් නෙමෙයි කියන එක අපි එකද කරන්නේ අනිත් සංඥාව වඩන්නනේ හදන්නේ.
හ්ම්.
ඒ කියන්නේ අසුරක් ගහන සැනකින් අනිත් සංඥාව වඩන්න තමයි අපි try කරන්නේ. හ්ම්. නමුත් හොඳට බලන්න අසුරක් ගහන සැනක වේගින් අනිත් සංඥාව වඩන්න පුළුවන්ද? අපි අනිත් සංඥාව වඩනකොට අපිට වෙන්නේ මොකද? රූපයක් බාරගෙන ඒකේ අනිත් සංඥාවල්නේ වඩන්නේ.
ඔව්. අපි දැන් රූපයක් කියනවා අපිට රූප බලන මමත් ඉන්නවා. ඒක
ඉතින් එතකොට එතන තියෙන අසුරක් ගහන සනද්ද නැත්තම් කෙලින්ම තුන් කාලයට මහුවෙච්ච ප්‍රමාණයෙන්ද?
අහුවෙලා තියෙන තුන් කාලෙට.
එතකොට තේරෙනවද අසුරක් ගහන සනකින් අනික වඩන්න බැරි බව අපිට?
හ්ම්.
එකයි මෙතන තේරෙනවද දැන් අපි අනිච්ච වඩන්නේ හරියට අර මේ පොළොවෙන් උඩ තියෙන මේ බල්පැල ගලවනෝ වගේ තමයි අපි අද අනිච්ච සංඥාව කියලා හිතන් ඉන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ අනිච්ච සංඥාව කියලා පෙන්නන්නේ කොතනද? පොළොවේ මුල් ඇදලා යම් තැනකට කෙරවලට වෙලා දෙනවා නම් එතනින්ම ගැලවෙන විදිහ තමයි අනිච්ච සංඥාව කියලා කියන්නේ. එතකොට තේරෙනවද? මෙතන කියන්නේ රූප යේ අනිච්ච කියන එක නෙමෙයි, රූප යම අනිච්චයි කියන දන්ට අහුනොත් තමයි රූප යේ කියලා අනිච්ච සංඥාවට අහුවෙන්නේ. මම කිව්වේ දැන් මෙතන තේරෙනවද? අපි කරන්නේ රූප යේ අනිච්ච වඩන්න හදන එකනේ. දැන් මම මම මේ ප්‍රශ්නෙට දැන් මාමගෙන් උත්තරයක් ඇහුවොත්, මම ඇහුවොත් කොහොමද ඇහැට පේන රූපය අනිච්චයි කියලා වඩන්නේ?
දැන් එතකොට අපි දැන් මම දන්න තරමට නම් සාහන් දාස අනිත්‍ය කියලා වඩන්නේ මෙතන මේ සැකසීමක් උනේ සංස්කාරයක් ඇති උනේ. ඒතකොට සංස්කාරයක් කියන්නේ
මෙතන සැකසීමක් පුන බවට සමන් කොහොමද සාක්ෂිය ගත්තේ?
ඒ සාක්ෂිය ගත්තේ කියන තවන්නත් මේ හිතන්නේ ඉතින් දැන් දැන් අපි සාමාන්‍යයෙන් බලනකොට දැන් දැන් ඇස්සයි දැන් එතකොට එතකොට අපිට දැන් ඇස දැන් මේක දැන් රූපය කියන එක හැදිච්ච විදිය මේ සංස්කාරයක් කියලා දැන් අපි දන්න විදියට තමයි අපි හිතන්නේ. දැන් මේ දැන් අසයි අර චක්කු විඥාන ඉදීම නිසා ඒකින් දැනගත් ස්වභාවයක් කියලා තමයි සාමාන්‍යයෙන් මට තේරෙන්නේ.
ඔව්, එතකොට බලන්න බලන්නකෝ දැන් අනිත්‍ය සංඥාව දන්න කෙනාට පටිච්චසමුප්පාද ධර්මතාවයනේ හම්බෙන්නේ. අනිත්‍ය සංඥාව දන්නවා කියන්නේ පටිච්චසමුප්පාද කියන්නේ ධර්මයේ දැකලා කියන්නේ අනිත්‍ය සංඥාව දන්නවා කියන්නේ. එතකොට ධර්මයේ දැක්ක කියන්නේ පටිච්චසමුප්පාද ධර්මයේ දන්නවා කියන එකනේ. එතකොට දැන් රූපයක් ඇහැට පේනකොට අපි කල්පනා කරොත් මේක ඇහැයි රූපයයි ගැළපීලා චක්කු විඥාණය හරහා තමයි මෙහෙම පේන්නේ කියලා. එතකොට අපි එතන ගන්නෙ මේ ඇති කල්ලි මේ වේ කියන එකද අර ටික නිසා මේක ඇති වෙනවා කියලාද?
අර ටික නිසා මේක ඇති වෙනවා.
තේරෙනවද අපේ අනිත් සංඥා වැඩි?
එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට බලුවොත් අපරිසම්පාද ගැළපීමක් වෙන්නේම නැහැ.
වෙන්නේම නැහැ. ඔය කෙලින්ම කරන්නේ මොකද? කර්මඵලයක්.
ඒක ඇහෙන්නේ මොකක්ද දන්නේ නැහැ. කඩිකැලිය.
නම් කියනවා මම ඇහෙනවා නේද?
ඇහෙනවා.
ඔව්. ඔව්. අපිට ඔය පැත්තේ ප්‍රශ්න තියෙනවා.
වඩන ස්වානස් කියන එක හොඳට ඇහෙනවා.
ඒකම මම කිව්ව පොයින්ට් එකේ හැදෙද
නේද? ඒ පොයින්ට් එක හොඳට තේරෙන ස්වානස් ඇත්තටම ඉතින් කරන්නේ වැරදක් කියලා තියෙනවා.
එතකොට මම මෙතන මේ දැන් මෙතන මම මේකයි කරන්න ඕනේ. හොඳේ දැන් අපේ තියෙන මේ අඩුපාඩුව තියෙනකොට දැන් මේකේ වෙන්න ඕනේ යෝනිසෝමනසිකාරය කියන්නේ මේකයි. දැන් ඒ වැරද්දට ආයි නොයන විදිහට මනසිකාරය පවත්වනවා කියන එක තමයි ඇත්තම යෝනිසෝමනසිකාරය කියන්නේ.
හරියට එන්නේ කඩේ මොකද දන්නේ සනස්.
හරි. එතන මම කිව්ව පොයින්ට් එක පැහැදිලි වුණා නම් එතකොට තේරෙනවද දැන් මේ පෙළදහම කියෙව්වහමත් අපිට තියෙන අනිත් සංඥාව වඩන්න පුළුවන් වගේ එකක්. හරිද? නමුත් අපි දැන් බුදුහාමුදුරුවන් කිව්වා කියලා අපි කරන්න හදන එක තුල බුදුහාමුදුරුවන්ගේ බුද්ධ වචනේ හම්බෙන්නේ
නැහැ නේ. නෑ සර්. අපි දැන් ඉගෙනගෙන තියෙන දේවල් වලින් බැලුවහම ඔයිට මම ළමට තේරෙන්නේ ඉදෙන්න ඕක තමයි. ඉතින් උපරිම විදිහට හිතන්න තියෙන පැත්ත මොකද? දැන් වාස්තේ පැහැදිලි කරාම හිතනවා ඒ කියන්නේ ඒක තේන හොඳට වැරද්ද මොකද්ද කියලා.
එහෙමයි. එතකොට තේනවද දැන් අපි සූත්‍රයක් අරගෙන අපි කොච්චර කිව්වත් දැන් බුදුහාමුදුරුවෝ මේ කියලා තියෙනවනේ අනිත්‍ය සංඥාව වඩන්න කියලා. බුදුහාමුදුරුවෝ කියලා තියෙන බව හරියට හරි තමයි. හැබැයි වැඩේ දෙන්නේ දැන් අපි ඒක වඩනවා කියලා කරන්නේ බුදුහාමුදුරුවෝ කියපු එකද කියලානේ බලන්න ඕනේ. එතකොට හොඳට බැලුවම තේරෙනව නේද අපි ඇත්තරම දැන් අර වචනේ හිතාගෙන කියන්නේ බුදුහාමුදුරුවෝ කිව්වා කියන එක ඇපේට තියලා අපි කරන්නේ වෙනම වැඩක් කියන එක.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
එහෙමයි.
දැන් අනිච්ච සංඥාව වඩන්න තියෙන්නේ ස්වාමීන් වහන්ස මේ මොහොත තුල නේද?
ඔව්, ඒක තමයි. මම දැන් ආයි මම ප්‍රශ්න අහන්නම්කෝ. මේ මොහොත තුල දැන් මේ සද්දය ඇහෙන එකනේ මේ මොහොත.
ඔව්.
මේ සද්දය කියන එක අනිච්ච සංඥාව කොහොමද වඩන්නේ කියන්නේ?
ඒ සද්දය ස්වාමීන් වහන්ස හේතුන්ගෙන් සකස් වෙන බව මේ අවබෝධය තුලින් නේද ඒක අනිච්ච සංඥාව වඩන්න තියෙන්නේ?
ඔව්. එතන මේ සද්දය තියෙන හේතු මොනවද?
කන, ශබ්ද, සෝත විඥානය.
හරි, මට මම අහන්නේ සද්ද ගැන හිතට තේරෙනකොට කන ගැන තේරෙනවද?
නෑ නේ ස්වාමීන් වහන්සේ, එහෙම හුදකලා කරන්න බෑනේ. කනයි ශබ්දයයි සෝත විඥානයයි වෙන් කරන්න බෑ නේද ස්වාමීන් වහන්සේ?
නෑ, ඒක හරි. ඒක තමයි ඇකඩමික් කතාව. මම කියන්නේ දැන් තමන් ඕක මේ ශාස්ත්‍රීය මට්ටමෙන් නෙමෙයි මෙනෙහි කරන්නේ. තමන් මේ මොහොත තුලනේ
පටවන්නේ ස්වාමීන් වහන්සේ. ඒක බුද්ධ වචනේ තුල ඇහැ
කියන්නේ. අනේ බුදුහාමුදුරුවෝ කියපු එක හරි. මම ඒක තමයි කිව්වේ. දැන් බුදුහාමුදුරුවෝ කියපු එක අපි අපි අපේ විදර්ශනාව වෙනකොට ඒ බුද්ධ වචනය එතනට හරියට ඇප්ලයි වෙන්න එපැයි.
ඔව්.
පහල මං කියන එක.
ඔව්.
එතකොට දැන් මේ මොහොතේ මම කියන කොහොමද බලන්න මම කතා කරනකොට කන කියන එකද හිතට හම්බෙන්නේ නැත්නම් ශබ්දේ කියන එකද?
මේමයි සොයනන්සේ අපිට දැන් සෝත විඥානයක ඉන්නේ අපිට අත්දැකීම ඉන්නේ සොයනන්ස නේද?
ඒක හරි. සෝත විඥාණයෙන් එන බව අපි මෙනෙහි කරලානේ ගන්නෙ.
නෑ නේ සොයනන්ස તો දැන් අපිට
ශබ්දය ඇහෙනකොට තේරෙනවද? ශබ්දය ඇහෙනකොට තේරෙනවද මේක ඉන්නේ සෝත විඥාණයෙන් කියලා? ශබ්දය ඇහෙන මොහොතේ?
නැති විඥානයක් නැතුව අපිට අත්දැකීම නෑ නේ සොයනන්ස.
ඒක හරි. ඒක හරි. මම අහන්නේ ශබ්දය ඇහෙනකොට ඒ ඇහෙනකොටම තේරෙනවද මේක මේ විඥාණයෙන් ඉන්නේ කියලා?
නැති විඥාණයෙන් කියන්නේ සොයනන්සේ ඒක නේද? දැන් විඥාණයක් නැතුව අපිට
ඒක හරි. මම කියන එක හරි. විඥාණයකින් තමයි එන්නේ. මම අහන්නේ ඒක නෙමෙයි. දැන් ප්‍රත්‍යුප්පන්න මොහොතේ ඉන්නකොට ඒ මොහොතේ විදර්ශනා වෙන්න ඕනේ ශබ්දය මිසක්. එතකොට ඒ ශබ්දය ඇති වෙන විදිහ මානසිකාරයකින් නෙමෙයි ගන්න ඕනේ.
ඔව්.
එතකොට දැන් මේ ශබ්දය ඇති වෙන්නේ සෝත විඥාණයයි කණයි මේ ශබ්දයයි කියලා හිතනවා කියන්නේ. එතකොට ශබ්දය කියන එක නෙමෙයි නේද පැකල් වෙන්නේ?
නෑ ඒක හිතන නෙමෙයි සොයන්න සබන්ස් මං කීපෙක එතට ගත්තේ වැරදි ඒක මං කියන්නේ දැන් මේ මොහොතේ නම් අපිට මේ අනිත්‍ය දකින්න තියෙන්නේ දැන් ඒකට ඇහෙන තැන නේද සොයන්නස ඒක අනිත්‍ය බව දකින්න ඕනේ සකස් වීමම නේද අනිත්‍යයි කියලා දකින්න ඕනේ
ඔව් මම අහන්නේ එතන සකස් වීම කියන එක කොහොමද දැක්කේ
ඉතින් සකස් වීම කියන්නේ ඇහෙන බවමයි සොයන්නස අනිත්‍යයි කියන්නේ ඒකට ආයි වෙනම ඒක කනට කන ගැන හිතන එකවත් ශබ්දය ගැන හිතන එකවත් නෙමෙයි ඒ ඇසීමම අනිත්‍ය ලෙසයි අපි දකින්න ඕනේ
ඒක තමයි මම දැන් ඇහුවේ ඇසීමම අනිත්‍යයි කියලා දකින්නේ කොහොමද කියන එක තමයි
ඇයි ඒක බුද්ධ වචනේන්නේ සොයන්නස දකින්න තියෙන ධර්මතාවය එතන ඒකනේ ඇසීම කියන්නේ නිත්‍ය එකක් නෙමෙයි සොයන්නස ඇසීම කියන්නේ සකස් වෙන එකක් නේ
මම ආයිත් අහන්නේ සකස් වෙනවා කියන එක කොහොමද විස්තර කරගෙන තියෙන්නේ කියලා.
ඒක බුද්ධ වචනේ. බුදුරජාන් වහන්සේ කියන්නේ මේ සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥානං.
නෑ එතකොට දැන් සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජ චක්කු විඥානං කියන්නේ පටිච්චසමුප්පාද ධර්මේ නේද?
නෑ ඒක සෝන්නහස ආයතන පරයයි. පටිච්චසමුප්පාදේ නෙමෙයි නේද?
නෑ නේ උතන බලන්නකො සෝතංච පටිච්ච සද්ධංච උප්පජ්ජ චක්කු විඥානං තින්න සංගති පස්සෝ කියන පරයය තියෙන්නේ. පටිච්චසමුප්පාදේ දිගුවක් මිසක වෙන ආයතන පරයය කියලා ගන්නේ පටිච්චසමුපාදේ ඇතුලේ.
මේමයි සොයනන්ස. ඒකේ පරයයන් තුනක් තියෙනවා. ආයතන පරයය, ස්කන්ධ පරයය, ධාතු පරයය කියලා. පටිච්චසමුප්පාද ධර්මයෙන් තමයි ධර්මයේ ලිහන්නේ. ඒ කියන්නේ ධර්මයේ වටහා ගන්න තියෙන්නේ පටිච්චසමුප්පාදයෙන්. දැන් ස්කන්ධ පැත්තෙන් චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ කතාවක් නැහැ නේද සොයනන්ස?
හරි. ඔය ඔක්කොම අන්තිමට අවිද්‍යාපච්චා සංඛාරා කියන එකට ගොනු වෙනවද නැද්ද?
ඒ කෙලෙස් පැත්තනි සොයනන්ස. ඒ කතා කරන්නේ
දැන් අපි කතා කරන්නේ කොහොමත් මේ කෙලෙස් මට්ටම ප්‍රහාණය වෙන විදිය ගැන නේද?
දැන් මෙතන අපි ආයේ අනිත්‍ය ගැනනි සොයනන්ස කතා කළේ
දේවාංශ සංඥාව වඩනකොට
වැඩක් කියන සමාවෙන්න මම අහන්න දෙයක.
නෑ නෑ මම කියන්නේ මම දැන් මේ ඔය පැත්තේ ප්‍රශ්නෙට මමත් අනිත් පැත්තෙන් මේ ප්‍රශ්න කරමින් මගේ පැත්තත් විමසමින් තමයි මම අහන්නේ හොඳේ. ඒක ගැන අර ඔය පැත්ත වැරදි කියලා ඔප්පු කරනවත් මම හරි කියලා ඔප්පු කරගන්නවා මේ ප්‍රශ්න කිරීමක් යන්නේ හොඳේ. දැන් මෙතන කෙලින්ම කියනවනේ අනිත් සංඥාව වඩන කෙනාට කාමරාග රූපරාග භවරාග අවිද්‍යාව අස්මිමාන සමස්ත මේ කෙලෙස් ටික ගෙවෙනවා කියන එක.
ඔව්.
එතකොට දැන් අපි දර්ශනාවකින් එතන වෙන්නේ ඒ තියෙන අපේ කෙලෙස් මට්ටම ගෙවෙන්න එපැයි.
අනිවාර්යෙන්ම සන්.
කෙලෙස් මට්ටම ගෙවෙනවා කියන්නේ කර්මයට හෝ කර්මඵලවාදයට අහු නොවන විදිහට පටිසමුප්පාදයේ පැත්තෙන් යහු වෙන්න ඕනේ.
සමුදයත් නිරෝධයත් වටහා ගැනීමෙන් සන්.
ඔව් අන්නයි. සමුදය නිරෝධය කියන ස්වභාවය බිහි වෙන්නේ ධර්මයේ දැක්කොත් නේද?
ඔව් ධර්මතාවයෙන් මේ සමුදය නිරෝධය කියන්නේ සොයන්නන්ස නේද?
එතකොට ධර්මය දකින්නවා කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්වන නේද? පටිච්ච සමුප්පාදම් පස්සේ යෝ ධම්මම් පස්සේ කියන තැන.
ඔව්.
එතකොට මම අන්න එතනටයි කොට කරේ. ඒ කියන්නේ ඔය ධාතු පරියාය ආයතන පරියාය ඕන එකක් අන්තිමට ගියාම ධර්මය දකින්නවා කියන තැනදී
පටිච්චසමුප්පාදම් අපිට මේ අර මේ සද්දේ එන තැන සොයන්නන්ස දවබංශ කියන්නේ බුදුහාමුදුරුවෝ කියනවනේ රූපේ ඉපදීමක් පෙනෙනවා, පැවැත්මක් පෙනෙනවා, නැතිවීමක් පෙනෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවනේ නේද සොයන්නන්ස?
ඒක හරි. හරි මම මෙහෙම අන්නම්කෝ. දැන් මෙතන මේ ස්ක්‍රීන් එකේ පේනවා නම් මෙතන තියෙනවා නේද මේකේ අනිසංඥා සූත්‍රයයි මම ආවට කියවලා දෙන්නේ. ඒකේ පෙන්නවානේ ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ කියලා කොටසක්. හ්ම්
හ්ම්.
ඒක අහලා තියෙනවා නේද?
ඔව්.
ඉති රූපං කියන එක මේ තියෙන්නේ අන්තිමට. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ ඉති වේදනා සංඥා සංකාර විඥාන ඔක්කොම ටික කියලා පෙන්නලා අන්තිමට පෙන්නවානේ. ඒක හරියට ඒ කියන්නේ මේ ස්වභාවය දන්න කෙනාට සියලුම ආශෝටි ගෙවෙනවා කියලා.
ඔතන මෙහෙම නිසාවෙන්නස ඕක ඔය පොදුවේ කියන කාරණා ඕක සෝවාන් වෙච්ච කෙනාගේ ඉඳලා රහත් භාවයට යනකම් මේ හැමෝටම තියෙන ප්‍රතිපදාවනේ ඕක නේද සෝවාන්ස?
ඔව් හරි.
ඒ කියන්නේ එක්කෙනෙකුට විතරක් ඒක නෙවෙයි නේද? සෝවාන් වෙච්ච කෙනා සකෘදාගාමි අනාගාමි අරහත් කෙනාම ප්‍රතිපදාව ඕකනේ. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට දකින්න කෙනේ ඒ ඔක්කොම කරන්නේ නේද සෝවාන්ස?
ඔව්.
එතකොට ඒ පියවරෙන් පියවර යන එකක් නේ ඔතන කියන්නේ. එතකොට කෙනෙකුගේ කාමරාග ගෙවෙන්නේ ඊට පස්සේ රූපරාග ගෙවෙන්නේ
ඒ ටික හරි ඒ කතා ඒ ටික හරි ඒක නෙමෙයි මම ඒක මතක් කරේ. ඒ ඔක්කොම ටික ගෙවෙන්නේ එතන මාම කිව්ව එක හරි. ඒ කියන්නේ මෙතන කාමරාග රූපරාග භවරාග ටික ගෙවෙන පැත්ත තමයි ඒ දැන් මාම පෙන්නුවේ. ඒ කියන්නේ ස්ටෙප් බයි ස්ටෙප් උඩට යන පැත්ත. හැබැයි මම ඒක අදහස් කරේ ඒ ටික ගෙවෙන්නේ මෙය ඉති රූපං කියන එක ඉති රූපස්ස සමුදයෝ අත්තංගමෝ කියන ඒ නුවණ තියෙන කෙනාටනේ.
ඔව් අනිවාර්යෙන්.
අන්න එතනටයි මට පොඩ්ඩක් තියාගන්න ඕනේ. හරි. ඒ කියන්නේ ඉති රූපං කියන එක. මම මෙහෙම ඇහුවොත් රූපය කියන එක විස්තර කරන්න. දැන් මෙතන ප්‍රධානතන රූපයනේ.
හ්ම්.
ඒතකොට රූපය දන්න කෙනාට රූපය හටගන්න හමු වෙනවා. රූපය දන්න කෙනාට රූපය අත්තංගමේ හම්බ වෙනවා. පැහැදිලි. මට එතන රූපය කියන එක කොහොමද තේරලා තියෙන්නේ කියන්නේ ඒකේ විස්තරේ මොකක්ද?
ඒ කියන්නේ සන්නස.
ඒ රූපය කියන එක. දැන් රූපය මෙසේ කියලා දැනගන්න එපැයි.
රූපය කියන්නේ සන්නස සතර මහා ධාතුවත් උපාදාය රූපයක් කියන එකනේ.
ඔව් එතන ආයි බලන්න. එතකොට ඔය කියන්නේ රූපයද රූපයේ විස්තරයක්ද?
මොකද්ද බහන්ස රූපය සහ රූපයේ කියන්නේ මොකද්ද සන්නස?
ඔව් මම දැන් සල් උදාහරණයක් ගන්න. අපි රූපයක් කියලා ගමු. මම කියන්නේ උදාහරණයක් ඕනේ නැතුව දැන් අර මේ මොනද ඇකඩමික් පැත්තෙන් හිතලා ගන්න එපා. ඒ කියන්නේ ආයතනද ධාතු මේ පැත්ත නෙමෙයි. මම මේ සල් උදාහරණයක් කියන්නේ රූපයකට. මේසය කියන්නේ රූපයක් කියලා ගන්න මේසය.
හ්ම්.
මේසය කියන එක විස්තර කරන්න බලන්න.
මේසය සොයින්නාංශ රූපයක් කියලා එක එක ඒක විතරක් හුදකලා කරන්න බෑ. එතන සොයින්නාංශ දැන් මේසය කියනකොට අපිට විඥාන මට්ටමක් නැතුව මේසයක් ගැන කතා කරන්න බෑනේ නේද?
ඔව් හරි. ඒක හරි. ඒ කියන්නේ දැන් මේ මේසය කියලා හම්බෙනකොට ඇහෙන් ඇහැ සහ රූපය අහුවෙලා විඥාණයෙන් හිතර තේරලා ඒ සියල්ල ඒ කතන්දරේ ඔක්කොම හරි. මම අහන්නේ ඔක්කොම ටික හරි. එතන මට මේසය කියන එක විස්තර කරන්නයි මම කිව්වේ.
මට ඔබ වහන්සේගේ ප්‍රශ්නේ පැහැදිලි නෑ. මොකද මේසය කියන එක ඔබ වහන්සේ අදහස් කරන්නේ මොකද්ද කියන්නේ?
දැන් මෙතන රූපය හරියට දන්නවනම් රූපයේ හටගන්ම දන්නවා. ඒ කියන්නේ මම උදාහරණයක් ගෙනාවොත් මේසය හරියට දන්න කෙනාටනේ මේසයේ හටගන්ම කියලා කියන්න පුළුවන්.
ඉතින් සයන්ස් රූපය කියන්නේ සතර මහා ධාතුව. හරිද?
හරි.
ඔව් රූපය කියන්නේ සතර මහා ධාතුව. එතකොට රූපේ හට ගැනීම කියලා කියන්නේ ආහාරය. ඒකට රූපේ හට ගන්න හේතුව ආහාරය. ආහාර සමුදයෙන් තමයි රූප සමුදය වෙන්නේ.
හරි.
මොකද ඊට පස්සේ බුහන් ඥාන්නේ මොකද්ද? එතනින් එහාට.
ඔව් දැන් මේකනේ දැන් පංච උද්‍යව්‍ය කියන ඥානිය බලන් අරගෙන එතන පෙන්වන්නේ ආහාර සමුදයෙන් රූප සමුදය වෙනවා කියලා විතරද නැත්නම් අවිද්‍යාව තණ්හා කර්ම ආහාර නිබ්බති ලක්ෂණ කියන පහම එකතු වෙනවා කියන එකද?
හරි එතන ඒ කාරණා පහම සම්බන්ධයි අවිද්‍යාවත්.
ඔව් එතන තියෙන්නේ එතකොට රූපය කියන එකේ හටගැන්මටනේ පහම කියන්නේ. මම ඒ කිව්වේ ආහාර විතරක් කියපු හින්දා හේතුවට. හ්ම්
හ්ම්.
දැන් ඒක හටගැන්ම ගැන කියනවත් රූපය කියන එක හමු වෙලා තියෙන්නේ පැය හරියට ගත්තොත්.
ඔව්
මම කියන්නේ රූපය කියන එක විස්තර කරලා දෙන්න. දැන් සතර මහා ධාතුව කියන්නේ සත්තාරෝච මහා භූතං චතුංචං චතුන්නංච මහා භූතානං උපාදාය රූපං කියනද හරි. ඒ කියන්නේ රූපය කියන එක හටගන්නේ සතර මහා ධාතුවත් උපාදාය රූපයත් කියන එකින්නේ. ඔව්. හරි ඒක තමයි රූපයේ අපි කියන්නේ රූපයේ තියෙන ප්‍රොපර්ටිස් ටිකනේ සතර මහා ධාතුව සතර මහා ධාතුවෙන් නිපන් උපාදාය ස්වභාවයත් කියන්නේ.
හ්ම්.
මම කියන්නේ රූපය කියන එක. මම ඒක අර සරල උදාහරණයක් කිව්වේ. දැන් ඇකඩමික් කියනකොට
මම කියන්නේ උභාංශෝ කියන රූපයේ සහ රූපය කියන බෙදීම මේ බුදුහාමුදුරුවෝ පොතන කරේ සූත්‍රයක දේශනා කරලා තියෙනවද ස්වාමිනෝස?
ඇයි මේ තියෙන්නේ ඉති රූපං කියද්දි රූපය රූපස්ස කියන්නේ රූපයේ?
ඉති රූපං
ඉති රූපස්ස රූපං කියන්නේ රූපය
අස්සන්න. දැන් මෙතන ඉති රූපං කියන්නේ රූපය මෙසේය රූපස්ස සමුදය කියන්නේ රූපයගේ හට ගැනීම මෙසේය කියලා.
ඔව් දැන් මෙතන ස්ක්‍රීන් ෂෙයාරින් එක මමට පේනවනම් හොඳට බලන්න මේ කියලා තියෙන එක. මෙතන තියෙන්නේ ඉති රූපං ඊට පස්සේ ඉති රූපස්ස සිංහල බලන්න රූපය මෙසේය ඊට පස්සේ රූපයේ හටගන්නේ මෙසේය. ඒකෝ දෙනවද ඉති රූපං කියද්දි රූපය ඉති රූපස්ස කියද්දි රූපයේ. ඒ කියන්නේ මම මේ දැන් මේ භාෂා ව්‍යාකරණය හදලා දෙනවනේ නේ. රූපයේ හටගන්න කතා කරන්න රූපය කියන එක ගැන අවබෝධයක් තියෙන්න එපේ.
ඔව්
අන්න ඒ දෙක ගැන මම කතා කරේ.
ඉතින් සායනසෝ එකම කාරණාවක් කියන්නේ
රූපය සහ රූපය කියන්නේ එකම අර්ථයක්ද?
නේ රූපය කියන්නේ මොකද්ද කියලා ඊට පස්සේ රූපය හටගන්නේ කොහොමද කියන එක නේද රූපේ සමුදෙන් කියන්නේ ස්වාමීන් වහන්සේ.
ඔයක තමයි රූපය කියන එක දන්න කෙනාටනේ රූපයේ හටගන්ම ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ.
මම හිතන්නේ ඒක හොඳ ප්‍රශ්නයක් හම්බුනේ අර මේ මාළුන් කියපු
තුත්. ආ මම විතරක් කරන්නේ.
මේ සමාවෙන්න සමාවෙන්න.
ආ නේද කියන්නේ.
අපි හම්බුනේ මේ ඒක තමයි අපි දැන් ඔය ඔය අවස්ථාවේ අර මම හිතරේ මට හිතුනා අර රූපය කියන එක අපි කවදාවත්ම දකින්නේ නැති එකක් කියලා. දැන් බුදුහාමුදුරනේ මාළුන්කි පුත්හාමුදුරන්ට කියන්නේ චක්කු විඤ්ඤය රූපා. එතකොට ඇසින් දතේතු රූපය මාළුන්කි පුත් ඔබ මේ මොහොතේ දකින්නේත් නැහැ, අතීතේ දැකලත් නැහැ, අනාගතේ දකින්නේත් නැහැ, කවදාවත්ම දකින්නේ නැති රූපයකට ඔබට චන්දරාගය ඇති කරගන්න පුළුවන්ද කියලා අහන එකෙන් මට තේරුණ දේ තමයි හම්බුනේ මේ අපි කවදාවත්ම රූපය දකින්න අපිට රූප සංඥා රූපය පිළිබඳව අපේ තියෙන්නේ සංඥාවක්ම නේද මම හිතන්නේ හම්බුනේ අහන
එක තමයි ඔය මාම කියපු පොයින්ට් එකෙන් මම අර ඒක දැන් අර දැන් ඔය ඒ කියන්නේ ඇකඩමික් වචන වලින් තේරුම් ගන්න එකට වඩා මම උපමාවක් කියන්නම් එතකොට ඔය ඒ කියන්නේ ඔය තියෙන ශාස්ත්‍රීය අර්ථය හොඳට ගන්න පුළුවන් මම මෙහෙම උදාහරණයක් කියන්නම්කෝ. දැන් මම ප්‍රශ්නයක් අහන්නම්. තමන් ඇසින් දැකලත් නැහැ, කනෙන් අහලත් නැහැ, නාසයට දැනලත් නැහැ, දිවට දැනලත් නැහැ, ඇඟට දැනලත් නැහැ, හිතට හිතිලත් නැහැ. හරිද? එවැනි රූපයක් සම්බන්ධව දන්න විස්තරේ මොකද? ඒ කියන්නේ ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට හමු නොවිච්ච බලෙන්වත් හිතන්න බැරි දෙයක විස්තරේ මොකද? ඒකේ විස්තරේ මොකද්ද කියලා මම අහුවොත් මොකද අපිට දෙන උත්තරේ?
ඇත්තටම නෑ ඇත්තටම අපිට ඒ කියන්නේ අපිට ඒකට උත්තරයක් නැහැ ඒක තමයි මම කියන්නේ මේ රූපය කියන එක අපි කවමදාවත් දකින දෙයක් නෙමෙයි මම හිතන්නේ අර චක්කුංච පරිච රූපේච චක්කු විඤ්ඤාණ කියන්නේ අවිද්‍යාවෙන්ම අපි හදාගන්න දෙයක් මම දැන් හාමුදුරු ඒ කියන කතාව හරියට හරි කියන එක මගේ අදහස මොකද මේ
මම එතන අර මමඩම පොඩි උණ පූර්ණයක් කරන්න ඔතන හොඳට බැලුවොත් තේරෙනවා නේ අර මම දන්නේ මම හිතල කියන්නේ මම අර අපි අර දැන් මේ ලෝකේ රූපයක් තියෙනවා කියලා හරි අපි මේ ලෝකේ ඇහක් තියෙනවා කියලා අර අරන් තියෙන්නේ විඥාන මට්ටම තුලින්නේ ඒ කියන්නේ මේ 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 ලෝකේ ගිනි කූරයි ගිනි පෙට්ටියයි තියෙනවා කියලා අපි අරන් තියෙන්නේ ගිනි කූරයි ගිනි පෙට්ටියයි තුලින් දැල්වෙච්ච ගිනි දැල්ල තුලින්
හරි
හැබැයි අපි හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ගිනි දැල්ල තුලින් දගෙන රූපෙකුයි මේ ඇහැකුයි ගැන නෙමෙයි.
හරිත් හරි. ඒක හරියටම හරි හාමුදුරනේ. ඒක අර මාළුකිපුත සූත්‍රයෙන් හොඳටම පැහැදිලි.
හරියටම පෙන්නනවා. ඒකයි මාළුකංගේ හාමුදුරුවෝ extra වයසට ගිහිල්ලත් ඒ ඥාන දර්ශනේ ගන්නෙ.
එහේ.
උන්වහන්සේ එතන උත්තරය දෙන්නේ දැන් අර මාම එතන දුන්න උත්තරේ අතරම ඒක ටිකක් මට හිතෙන්නේ. ඒක දානට හිතලා දුන්නා ඒ උත්තරේ. දැන් සාමාන්‍යයෙන් ඇහුවාම මොකද එන උත්තරේ මොකක්ද දන්නවද? ඒක විස්තර කරන්න බෑනේ හඳුනේ කියලා. එතකොට එයාට තේරෙන්නේ නැහැ විස්තර කරන්න බෑ කියන විස්තරෙන් එයාට රූපය කියලා දන්නවා.
ආ හරි 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 හරි.
මම කියනවා.
හරි මම ඒක නොහිතු පැත්තක එහෙයි.
හැබැයි ඒක මම ඒක ගන්නට ඒක කොහොම හරි ගන්නට ඒ දුන්න උත්තරය ඇතුලේ ඒක ඇත්තට අහුන්නේ
නැහැ. නෑ නෑ මට මගේ සාමාන්‍යයෙන් මට තේරුම දැනෙලා තියෙන්නේ මෙහෙම. දැන් අපි මේ 11 ආකාර රූපය කියන එක අපිට කවමදාවත් හමු වෙන්නේ නැහැ. අපි මේ ආයතන මුලාවෙන් හදාගත්ත රූපයක් ගැන. ඔය දැන් අපි චක්කුවිච පරිති රූපේට හරි කියලා ඔය විදියට අපි හදාගන්න එකක් අපි හිතලා ඔතන අර අපි හදන අපේ පටිච්චසමුප්පාදයෙන් අපි හදාගන්න එකටම අපිම හිර වෙලා ඉන්න එකක් කියලා තමයි මට තේරෙන්නේ. මොකද අර මේ බුදුහාමුදුරු අර ગાත තුනකින් අර එක දෙවියෙක්ගේ ප්‍රශ්නෙට අන්තෝජතා බහිජතා කියන එකේදී යත් රූපං නාමංච රූපංච අශේෂං උපරුජ්ජති පටිගං රූපසඤ්ඤාච එතේසා කිජ්ජතේ ජටා කියන ජටා සූත්‍රයේදී මම
හිතනවා එතනත් හොඳට බලනනම් තේරෙයි දැන් අපි මාමි මේ ලෝකේ ගනුදෙනු කරන්නේ නමකී රූපෙනෙකු නමක් සහ රූපයක් අල්ලගෙනනේ අපිට අද හම්බෙන සියලුම අත්දැකීම තියෙන්නේ නමක් සහ රූපයක් කියන මත අපිට කවදාවත් අර අවිද්‍යාව කියන එක හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි නාම රූප කියන මට්ටමේ ඉඳන් තමයි අපි මේ සියලුම සතර මහා ධාතුව, උපාදාය රූප, චක්කු, සෝත ඔය ඔක්කොම කියන්නේ නාම රූප මට්ටමේ.
හරියට
හරියට. නාම රූප පෙන්වන්නේ ඇහැ ඉපදෙන්න හේතුව අවිද්‍යාව මිසක් නාම රූප කියන එක නෙමෙයි. ඒකයි මම කිව්වේ අර ආහාරපත්‍ය කියන්නේ හතරවෙනි තැන. ප්‍රධානම එක
අවිද්‍යාව.
ඒක ආහාරයෙන් ප්‍රතිනේ කරගෙන තියෙනෙත් අවිද්‍යාව කියන එක තුල මිසක හරියට ආහාරය දැකලා නෙමෙයි.
එහෙම.
සොයින්නාංශ මේ ඇහැ උපදින්නේ අවිද්‍යාවෙන්ද සොයින්නාංශ?
ඇයි ඕනනම් බලන්න පංචස්කන්ධ පංච මොකද්ද පංචස්කන්ධ උද්‍යව්‍ය විග්‍රහය බලන්න අරගෙන ඒක කෙලින්ම පෙන්නන්නේ රූපස්කන්ධ වේදනා සංඥා සංකාර විඥානස්කන්ධ කියන ස්කන්ධ පංචකයේ උදා වෙන්න නැත්නම් ඒක හටගන්න හේතුව අවිද්‍යාව.
ඒක රූපස්කන්ධ
වේදනා සංකාර විඥාන කියන එකමයි නේද මේ මොහොතේ ඇහැ කියලා රූපේ කියලා අපිට හම්බෙන්නේ.
එතකොට ස්වාමීන් වහන්සේ ඇස රූප චක්කු විඥාන කියන්නේ සමුදය ධර්ම නෙමෙයිද ස්වාමීන් වහන්සේ?
ඒක තමයි මම මෙතන ඇස රූපය කියන්නේ සමුදය ධර්ම තමයි. දැන් මෙතන මම මෙහෙමයක් කියන්නම්කෝ. මේ ලෝකය ලෝකයේ විස්තරේ නෙමෙයි මම කියන්නේ ලෝකය කියන එක සම්බන්ධ කරන්න පුළුවන් පරයයවල් සෑහෙන බුදුහාමුදුරු කියලා තියෙනවා.
ඒක තමයි ස්වාමීන් වහන්සේ මම අහන්නේ ඔබ වහන්සේගෙන් දැන් ඇස රූප චක්කු විඥාන කියන ඒවා දැන් ඔබ වහන්සේ කියන්නේ අවිද්‍යාවෙන්මයි හටගන්නේ කියලා. දැන් එතකොට ඒ ඇස රූප චක්කු විඥාන කියන දේවල් ඒවා දැන් ඔය සලායතන මේ සංයුත්ත වගේ කියන ಜಾති ධර්ම කියලා. ඒ කියන්නේ හටගන්න ධර්ම. දැන් අපිට හටගන්න ධර්ම නම් සොයනස් නැති කරන්න බෑනේ නේද?
ඒක මම මෙතන දැන් තේරෙන්නේ නැද්ද අපිට අද ඇහැ කියන එක හටගන්න ධර්මයක් කියලාද හම්බ වෙන්නේ පැවතිච්ච ධර්මයක් කියලාද හම්බෙන්නේ බලන්න.
දැන් ආමෘතේ මම හිතන්නේ හටගන්න ධර්ම තමයි හැබැයි අවිද්‍යාවෙන් හටගන්න ධර්ම.
ඒක තමයි මම මෙතන දැන් මම මේ කියන්නේ අවිද්‍යාවලට අහු වෙනවා නම් ඕක ලේනවා.
හරි එයි එයි.
හැබැයි දැන් මේ අපි දැන් මේ කතා කරන ප්‍රස්තුතියත් එක්ක දැන් අපි ඒක හටගන්න ධර්මයක් කියලා හිතලානේ හිතන්න හදන්නේ.
එයි එයි නෑ නෑ ඒක තමයි හටගන්නවා අවිද්‍යාව තුල හටගන්න දෙයක්. එතකොට අවිද්‍යාව තුල හටගන්න දේ
නෑ ස්වාමීන් වහන්සේ බෝවන්සේ පැහැදිලිව කියන්නේ අවිද්‍යාව හටගන්නේ මේ මොහොතේද නැද්ද ස්වාමීන් වහන්සේ?
අවිද්‍යාව හටගන්නේ මේ මොහොතේ නෙමෙයි.
මේ මොහොතේ නෙමෙයි.
නෙමෙයි.
හරි. එහෙමනම් කොයි වෙලාවේද අවිද්‍යාව හටගන්නේ ස්වාමීන් වහන්සේ?
ඒක තමයි. මේ يعني දැන් මට මේක ආයි මුලින්ම විස්තර කරන්න වෙනවා මම අර ඊයේ කියපු ටිකම තමයි මට ආයි කියන්න වෙන්නේ මේකේ. එතන මේ හොඳට බලන්න.
හරි. එහෙනම් අර සුට්ටක් ඉන්න සොයනාස. හරි. එතකොට දැන් චක්කු විඥාන මට්ටම ඒ කියන්නේ කෙලෙස් සහිතයිද සොයනාස නැද්ද? ඒ කියන්නේ දැන් අපි තුන් රූපයක් දකින්න තැන කියලා. අපි රූපයක් දකින්නවා කියලා. එතනදී කෙලෙස් සහිතයිද මේ විපාකයිද ස්වාමීන් වහන්ස?
අපේ මට්ටම පූර්ණ කෙලෙස්.
ඒ කියන්නේ දැකීමම කෙලෙස් සහිතයිද?
පෙනීමම අපේ මට්ටම කෙලෙස්. අපි විපාක
මට්ටම. ඒක ස්වාමීන් වහන්සේ සත්‍ය කවදාකවත් මේ කෙලෙස් වලින් නිදහස් වෙන්න බෑනේ ස්වාමීන් වහන්සේ.
පුළුවන් ඒකනේ ඇසම අනිත්‍යයි කියලා දැකපු කෙනා ඇසෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ. මේ පෙනීමනේ
මේ හොන්නේ ඇස. ඒ නිදහස් වෙන්න පුළුවන් කියන්නේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ කෙලෙස් එතන මේ මොහොතේ තමයි කෙලෙස් හටගන්නේ කියන එක නේද ඒකෙන් කියන්නේ ස්වාමීන් වහන්සේ.
නෑ ඒකේ නිර්වචනේ එහෙම කරගෙන අපි කරගත්තා මිසක එහෙම නිර්වචනයක් තියෙන එහෙම නිර්වචනයකට වඩා උඩ එකක් තියෙන පුළුවන්.
ඇයි අර බුදුහාමුදුරුවෝ කියනවා නේද තැනක සොයනංස මේ පච්චුප් මේ අර බද්දේ කරත්ත සූත්‍රවල කියනවා නේද මේ පච්චුප්පන්න ධම්මේ තත්ත තත් විපස්සති කියලා.
හරි. ඔය සිංහල තේරුම මොකක්ද තේරලා දෙන විදිය?
ඒ කියන්නේ මේ ප්‍රත්‍යයෙන් හටගන්න තැන ඒ පච්චුප්පන්න ධර්මයේ තුල ඒ කියන්නේ වර්තමාන මොහොත තුල ඒක
විදර්ශන පච්චුප්පන්න කියන්නේ වර්තමාන මොහොත කියන එකද?
ඒ කියන්නේ ප්‍රත්‍යයෙන් හටගන්න මොහොත නෙමෙයිද පච්චුප්පන්න කියන්නේ සන්නස?
ඒක තමයි වර්තමාන මොහොත කියන්නේ පච්චුප්පන්න කියන එක නෙමෙයිනේ.
දැන් ඇයි අතීතයටයි අනාගතයටයි සම්බන්ධ කරලා නෙමෙයිද ධර්මයේ පච්චුප්පන්න කියන්නේ සන්නස? නෑ
අතීතයයි අනාගතයයි සම්බන්ධ කරලා ගන්න
ඔබ වහන්සේ පුළුවන් නම් බද්දේකරත් සූත්‍රයේට පොඩ්ඩක් ඔබ වහන්සේ පැහැදිලි කරන්නකෝ ඒකට ගිහිල්ලා. ඒක මොකද්ද කියන්නේ
කියලා. ඒක තමයි මම කිව්වේ මේ සූත්‍රය කියන එකේ අර්ථය තේරුම් ගන්න මම මෙහෙම අහන්නම්කෝ. අතීතයයි අනාගතයකින් තොරව වර්තමාන මොහොතක් කතා කරන්න පුළුවන්ද කියන්නේ?
වර්තමාන මොහොත කියන්නේ සොයනංශ ප්‍රත්‍යයෙන් හටගත් එක නේද?
නෑ ඒක හරි ප්‍රත්‍ය කතාව නෙවෙයි මම කියන්නේ. මම අහන්නේ වර්තමානය ගැන කතා කරනවා නම් වර්තමානය කියලා අපිට එක එල්ලේ කියන්න පුළුවන් වෙන්නේ එතන අතීතයත් අනාගතයත් නැහැ කියන සංකල්පය අපි දන්න හින්දා නේද? මං කියුවක පැහැදිලිද?
එහෙමයි සන්නේ.
එතකොට දැන් අපිට හිතෙන්නේ වර්තමානය තුල අතීතයයි අනාගතයයි නැති හින්දා ඒක සුද්ධ වර්තමානයක් කියලා. හැබැයි හොඳට බලන්න අතීතයයි අනාගතයයි නැහැ කියද්දි නැති අතීතයත් නැති අනාගතයත් කියන දෙපැත්තේ හැමමම තියෙනවා. එතකොට ඔය වර්තමාන මොහොත කියලා කොහොම නිර්වචනය කළත් අතීතයයි අනාගතයයි සම්බන්ධ වෙලාමයි වර්තමානයේ නිර්වචනය වෙන්නේ. මං ඒ අර්ථයෙන් තමයි කිව්වේ ප්‍රත්‍යුප්පන්න කියන්නේ ওই අර්ථෙ නෙමෙයි.
මේ පච්චුපන්නේ කියන්නේ සොයනස අපිට අත්දැකීම එන තැන නේද එතන?
නෑ මම ඔකට උදාහරණයක් කියන්න තේරුම් ගන්න. සෙල්ෆෝන් එකක් ගන්නකො. හරිද? උදාහරණකින් පැහැදිලි කරන එක ක්ලේසි මට හිතේ. සෙල්ෆෝන් එක අරගන්න. සෙල්ෆෝන් එක ගත්තාම අපිට කෝල් එනවනේ. අපිට එක එක ලාවට මේ ඇමතුම් වෙනවනේ. ඒතර මම මම කියන එක පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ දැන් උපමාව පැත්තෙන් බලන්න. ඇමතුමක් ආවා කියලා දැනගන්නේ අපි කොහොමද?
කෝල් එක එනකොට නේද සන්නේ?
ඔව් ඒ කියන්නේ කෝල් එකක් ආව බව අපි දැනගන්නේ කොහොමද?
ඒ සබ්ජෙක්ට් එක හරි රින් වෙන
රින් ටෝන් එකෙන්නේ රින් ටෝන් එකෙන් හරි ভাইබ්‍රේෂන් එකෙන් හරි. හරිද? දැන් මම අහන්නේ මෙහෙමයි. මම 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 අහන පැත්ත බලන්න හොඳට. මේ මේ හොඳට බලන්න උපමාවෙන් හරි. මම අහන්නේ කෝල් එකක් ආවට පස්සේ ෆෝන් එක ඔන් වෙලා ভাইබ්‍රේට් වෙලා හරි රින් ටෝන් එක හරි ආවට පස්සේද අපිට තේරෙන්නේ කෝල් එකක් එන බව? නැත්නම් ෆෝන් එක නිරන්තරයෙන් ඔන් වෙලා පවතිනවා. ඒ ඔන් වෙලා පවතින එකට කෝල් එක කැච් වුණාට පස්සේ රින් වුණාමද අපි කෝල් එකක් ආව බව දන්නේ?
අපි දැනගන්නේ අපට අරමුණු වෙන එක නිසා වෙනවා සර්.
නෑ නෑ මම එකයි කිව්වේ අපට අරමුණු කතාව. ඒ කියන්නේ අපේ පැත්ත නෙමෙයි මං කිව්වේ උපමාවෙන් මට කියන්නේ උපමාව විතර. උපමාවේ තියෙන්නේ සෙල්ෆෝන් එක සහ
කෝල් එකේ පැත්ත ෆෝන් එකෙන් පැත්තෙන් දාන්නේ අපිට ඒක ඇහෙන වෙලාව. يعني ඒක අපි දැනගත්ත වෙලාවද උපවංශයන්නේ.
ඒක මම හිතන අපි දැනගත්ත කියලා අදහස් කරේ මම මේ අර يعني මම කියලා වෙන් කරන්නේ මේ සාමාන්‍ය ජීවිතයේ සිදුවන සිද්ධිය තියෙන්නේ. ඔතන මම කියන එක අයිකන් ඒ කියන්නේ අපි කියන
එක වෙනවා කියලා සොයන්නස් එක්ක දැකීමෙන් හරි ඇහිමින් හරිනේ අපි ඒක දැනගන්නේ නේද?
නෑ නෑ ඒ එච්චර ඒක පෙන්වන්නේ මම කරද්දි. මෙහෙම ගන්නකො ෆෝන් එකයි කෝල් එකයි කියන විතරක් ගන්නකො එහෙනම්. හරිද? දැන් ඔතන දැන් අර ඒ පෙනීම සීම දැනීම ඒක ගැන හිතන්න එපා. කෝල් එක පැත්තයි ෆෝන් එක පැත්තෙන් විතරක් ගන්න හරි. මම අහුවේ කෝල් එකක් ආවට පස්සේ ඒ ආවහම ෆෝන් එක ඔන් වෙලාද රින් ටෝන් එක නාද වෙන්නේ? නැත්නම් ෆෝන් එක නන් ස්ටොප් ඔන් වෙලා තියෙනකොට එන කැප් එන කෝල් එක කැප්චර් කරගත්තාමද මේ රින් ටෝන් එක මේ නාද වෙන්නේ?
මං හිතන්නේ ෆෝන් එක ඔන් වෙලා තියෙනවා මේ අර මේ කෝල් එක මේ කැච් වුණාන් පස්සේ එතනින් මේ රින් එන.
ආ දැන් බලන්න අපේ දැන් ඔන්න උපමාව ඕකෙන් අපේ ජීවිතේ රෙන්නකෝ. අපිට හිතෙන්නේ මොකද්ද? ඇහැට රූපයක් ගැට ඒ කියන්නේ රූපය කියන එක ඇහැට ගැටුනහම ඇහැ ඉපදිලා ඊට පස්සේ අපිට තේරෙනවා කියලා එකක් නේ. හැබැයි එතන තේරෙන්නේ නැද්ද ඒක හරියට කෝල් එකක් ආවහම ෆෝන් එක ඔන් වෙලා රින් වෙනවා වගේ අදහසක් කියලා එහෙම ගත්තොත්.
ඒකෙන් ඒක සන්නස්
අර මම දැන් මගෙන් ඇහුවේ දැන් මෙතන අවිද්‍යාව මේ මොහොතේ හට ගන්නවද නැත්නම් අවිද්‍යාව දිගටම පවතිනවද කියන එක.
ඔව්
මම මෙතන කිව්වා අවිද්‍යාව මේ මොහොතේ හට ගන්නව නෙමෙයි දිගටම පවතින ස්වභාවයක තියෙන එක කියලා.
ඔව්.
ඒකට තමයි මම මේ උදාහරණයෙන් එන්නේ.
එතකොට ඔබ වහන්සේ එතන කියන්නේ අර ෆෝන් එක ඔන් වෙලා තියෙන වගේ අවිද්‍යාව එහෙමම තියෙනවා කියලාද සන්නස?
නැහැ ඒක තමයි ඒක පූර්ණ නිගමන වලට එන්න කලින් උපමා හොඳට තේරුම් ගන්නකො. තේරුණා මං කියනවද නේද? ඒ කියන්නේ දැන් එතන මාමා දැන් මම කියන එක ඉම්ප්‍රොයිස් කරලා ගන්න නැතුව මේ කියන එක පොඩ්ඩක් හරියට හිතලා බලන්නකො. හරිද?
හ්ම්.
දැන් ෆෝන් එකේ කතාව හරියට එතන අහුණානේ මෙතන වෙන්නේ කෝල් එකක් ආවට පස්සේ ෆෝන් එක ඔන් වෙලා රින් වෙන එක නෙමෙයි ෆෝන් එක ඔන් වෙලා තියෙන හින්දාමයි එන කෝල් එක කැච් වෙලා රින් වෙන්නේ කියලා.
මෙහෙමයි සවන්නස් දැන් එතන දැන් ඔබ වහන්සේ කොහොමද ඒක එහෙම කියන්නේ දැන් අපිට අපිට අරමුණු වෙනකොට නේද මේ ෆෝන් එකේ කෝල් එකක් ගැන අපර කතා කරන්න පුළුවන් මේව නැතුව ෆෝන් එකේ පැත්තට ගිහලා භෞතික පැත්තෙන් නෙමෙයි නේද කතා කරන්න පුළුවන් ඒක දැන්
මම ඒක තමයි උපමාවක් කියන එක
නෑ ඒක තමයි දැන් සමහර වෙලාවට සවන්නස් ෆෝන් එක දැන් අපි හිතමු දැන් මේ මේ ડિස්ප්ලේ මේ වෙලා තියෙනවා කියලා සොයන්නත් අපිට එහෙම කියන්න බෑනේ අපිට ඇහෙනකොට නේද දැන් ෆෝන් එක රින් වුණත් අපි දන්නේ නෑ නේද ඔන් වෙලාද නැද්ද කියලා
නෑ එතකොට දැන් ඔය දැන් ඔතන උපමාවට තව චරිතයක් මාම දිනවනේ මම ඒකයි කිව්වේ ඔය චරිතය අයින් කරලා සාමාන්‍ය ලෝකේ සිද්ධිය උපමාවට ගන්න කියලා
දැන් සොයන්නස් ඔබ වහන්සේමයි මේ කතා කරන්නේ අවිද්‍යාව කොහොමද හටගන්නේ කියන්නේ දැන් ඒක මං කිව්වේ ඒකයි ඒකත් එක මේක කොහොමද සම්බන්ධ වෙන්නේ
ඒක තමයි මම කිව්වේ මම කියන එක ගැන අර අරකින් සාපේක්ෂ කරලා හිතන්නේ නැතුව මම කියන කතාවේ හැංගීම ගන්න උත්සාහ කරන්න කියලා.
හ්ම්.
තේරුණාද? නැතුව දැන් මාම හිතන්න ගත්තොත් මේකත් එක්ක හොඳ අවිද්‍යාව සම්බන්ධ වෙන්නේ කියලා මට උපමා වලින් හෙලා දෙන්නත් බෑ. මාම හිතන් ඉන්න එක මට ගන්නත් බෑ. හ්ම්. තේරුණා මං කියන එක? හ්ම්. අර උපමා විතරක් හිතන්නකෝ සාමාන්‍ය ජීවිතේ ඔය ඔක්කොම මේ ඔය ඇහැ කන ඔක්කොම ටික අයින් කරලා සාමාන්‍ය ජීවිතේ හිතන විදිහට මේක හිතන්න ෆෝන් එකක් වැඩ කරන්නේ කෝල් එකක් ආවට පස්සේද නැත්නම් ෆෝන් එක වැඩ කරන නිසා කෝල් එකගෙනවද කියලා.
හ්ම්.
එතන මොකද උත්තරේ? ෆෝන් එක වැඩ කරන්නේ කෝල් එක ආවොත්ද ෆෝන් එක වැඩ කරන නිසා කෝල් එකගෙනවද?
හරි අපි කියතුම් ඔන් වෙලා තියෙන ෆෝන් එකට කෝල් එක එනවා කියලා කියනවා සර්.
සහල් එතන හැඟීම තේරෙනවානේ. ඒ කියන්නේ මෙතන තියෙන්නේ කෝල් එකක් ආවට පස්සේ ෆෝන් එක ඔන් වෙලා රින් වෙන එක නෙමෙයි. මෙතන පවතින මේ මේ උපමාවේ හැටියට හැංගීමේ ස්වභාවය තමයි ෆෝන් එක නන් ස්ටොප් ඔන් වෙලා තියෙනකොට එන කෝල් එක කැප්චර් වෙනවා.
අහහ
ඒ නිසා රින් වෙනවා.
හරි.
ඒ අදහස පැහැදිලිද?
හරි.
හරි. දැන් ආයිත් අතන අවිද්‍යාවගෙන හිතන් දෙපා මම කියන එක බලන්න ආයි. අපිට සාමාන්‍ය ජීවිතේ හිතෙන්නේ රූපේ පෙනුනට පස්සේ ඇහැ හරහා මනසට තේරෙනවා කියලා.
හ්ම්.
පැහැදිලිද? ඒ වගේ තමයි අර මම උදාහරණෙ පෙන්නුවේ කෝල් එක වගේ රූපයක් ආවහම ෆෝන් එක يعني කෝල් එක ආවට පස්සේ ෆෝන් එකට ෆෝන් එක ඔන් වෙලා රින් වෙනවා වගේ අදහසක් තමයි ඇහැට රූපයක් පෙනිලා يعني රූපය ඇහෙන් දැකලා ඒකෙන් මනස හදා ගන්නවා කියන්නේ ඒ වගේ ස්වභාවයක්.
හ්ම්.
හරිද? ඒකෝර එතන අර උපමාවේදී තේරුණා නේද ඒ විදිහට නෙමෙයි 요거 වැඩ කරන්නේ කියලා. මේ ෆෝන් එක කියන එක. ඒ අදහස නෙමෙයි එතන ඉන්නේ කියලා. ඒක අනිත් පැත්තනේ. ෆෝන් එක ඔන් නිසායි එන කෝල් එක කැප්චර් වෙන්නේ.
ඔව්.
අන්න ඒ අරතෙන් බලන්න මෙතන ඇහැ කියන එක නිත්‍යව පවතින හිඳයි නැත්නම් හිත කියන එක නිත්‍යව පවතින හිඳයි අපිට රූපයක් පේනවා කියන එක ට්‍රිගර් වෙන්නේ.
හ්ම්.
එනවලු මං අන්නේ අර මම පැවැත්ම කියලා අදහස් කරේ අර ෆෝන් එක දිගට ඔන් වෙලා තියෙන හිඳමනේ කෝල් එක අහස වෙන්නේ. ඒතර ඔතන තියෙන මූලික පැවැත්ම තියෙන්නේ කෝල් එක පැත්තටද ෆෝන් එක පැත්තටද? ඒ කියන්නේ අත්‍තර මොකගේ වඩා ප්‍රබලත්වයේ තියෙන්නේ ෆෝන් එකටද කෝල් එකටද?
මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඒක තුන් පුද්ගලව මේ බදන්නේ
නැහැ. පුද්ගලණුගත දෙක නෙවෙයි මම ඒක කියන්නේ මේකේ උපමාව ගන්නද?
හරි දැන් ඔබ වහන්සේ දැන් අපි මේ ධර්මයේ පැත්තෙන් කතා කරනවා. දැන් ඔබ වහන්සේ කියන්නේ සොයන්නස දැන් ඒ රූපේ දකින වෙලාවේදී දැන් ඒක ඕක ඔය ඔබ වහන්සේ කියපු උදාහරණේ කොහොමද දැන් ඇස කියන රූපේ දකින තැනට සම්බන්ධ කරන්නේ කොහොමද ඔබ වහන්සේ?
ඒක තමයි මම මේක සම්බන්ධ කරන්න මුලින්ම උපමාව හරියට අල්ලගන්න දෙයි.
නේ ඔබ වහන්සේ
කියන්නේ මම වාහනයක් පාවිච්චි කරනවාද? වාහනයක් පාවිච්චි කරනවාද?
ඔව් කියන්නේ සොයන්නස.
මම හරියට පාවිච්චි කරනවාද?
ඔව් මට තේරුම් ගත්තා කිසොන්නස් කියන්නේ.
ඒ වාහනේ සිකියුරිටි සිස්ටම් එකක් තියනවාද?
ඔව්.
හරි. ඕක නවත්තලා එනකොට අපි දැන් කොයි හරි පාක් කරලා යනකොට අපි සිකියුරිටි සිස්ටම් එකක් දාලා තියෙන වාහනයක් කියන්නේ කොහොමද?
හ්ම්.
ඕකට ගලක් වැදුනට පස්සේ නේද ඕක කෑ ගහන්න ගන්නේ මොන හරි සද්දකින්.
හ්ම්.
සාමාන්‍යයෙන් ඒ අදහස් තේරෙනවනේ මං කියන්නේ.
ඔව්
ඔව්. හරි. එතන ඇත්තරම වෙන්නේ මොකද්ද කියලා බලන්න. ගලක් වැදුනහම එලාම් එක ඔන් වෙලා කෑ ගහන එකද නැත්නම් එලාම් සිස්ටම් එක නිරන්තරයෙන් ඔන් වෙලා තියෙන හින්දා වදින ගල නිසා සද්ද එන එකද?
ඒ වෙලෙටනේ හටගන්නේ සන්නෝසෙ.
ඒ කියන්නේ ගල වැදුනට පස්සේද එලාම් එක ඔන් වෙන්නේ?
ඔව්.
නැහැ හොඳට බලන්න එලාම් එක ඔන් වෙනවා කියලා මම මේ කියන්නේ ශබ්ද කරන එක නෙමෙයි. ශබ්දේ ඔන් වෙන්නත් දිගටම අර සිකියුරිටි සිස්ටම් එක පැවතිලා තියෙන්න ඕනේ දොන්නේ.
ඒක සොයන්නා එතන තියෙන පද්ධතියක් නේ නිකන් එලාම් එක ඔන් වෙන්නේ නැහැ නේ සොයන්නා. එතෙන්ට මොකක් හරි ඒකට ඩේටා එකක් මොකක් හරි ඒ එන්ඩිපේ එතෙන්ට මොකක් හරි ඒකේ හැප්පීමක් හරි ගැටීමක් හරි වෙච්ච ගමන් නේද ඒක ඔන් වෙන්නේ ඒක.
හරි අන්න හරි ගැටීමක් වුණාම සෙන්සර් එක ඔන් වෙනවද? සෙන්සර් එක ඔන් නිසා ගැටීම අහු වෙනවද?
මෙහෙමයි සොයනස. ඒ දෙකම වෙන්න ඕනේ. එකක් කියන්න බෑ හුදකලාව. දැන් ඒක ඔන් වෙලා තියවල ගැටුන් නැත්තම් ඒ එකක් වෙන්නේ නැහැ නේ සොයනස.
මම මම කියපු උදාහරණෙ පිටපයින් ඉඳපන්. මම කිව්වේ ගැටුන කතාව මිසක් ගැටෙන්නේ නැති එක ගැන නෙමෙයි.
නේද? ඔබ වහන්සේ ඇහුවේ මේ ඒක
මම ඇහුවේ ගලක් වැදුනොත්
ඒක ඔන් වෙලා තියෙනවද? එහෙම නැත්තම් ඒ එහෙම නැහන්නේ ඔබ වහන්සේ. මම කිව්වේ ඔන් වෙලා තිබ්බට සද්ද එන්නේ නැහැ. ඒක ගැටුනොත් ඔන් වෙලා තියෙන්නත් ඕනි. අර ගලක් ගිහලා ගැටෙන්නත් ඕනි. මේ දෙකම වුණොත් නේද සද්ද එන්නේ?
ඔව් හරි. ඒ දෙවෙනි තැනින් ගන්නකො එතන තමයි මට අදහස ගන්න ඕන තැන. මෙතන සෙන්ස එක ඔන් වෙලා තිබුණොත් නේද ගල වැදුනහම මේ කෑ ගහන්න පටන් ගන්නෙ?
ඔව්.
ආ අන්න එතන ගන්නකො. හරිද?
ඔව්.
එතකොට එතන තේරෙනව නේද සෙන්ස එක ඔන් වෙලා තිබුණොත්ම තමයි ගල වැදුනහම සද්ද එන්නේ කියලා.
ඔව්.
ඒ අදහස පැහැදිලිද?
ඔව් එතන පැහැදිලි.
ආ එතකොට මම අහන්නේ ඔතන මෙන්න මේ ගන්න වඩා ඒ කියන්නේ ගල වදිනවා කියන ක්‍රියාවත් එලාම් සිස්ටම් එක ඔන් වෙලා තියෙන ක්‍රියාවලියක් ගත්තාම වඩා වැඩි වෙලාවක් ක්‍රියාවලිය වැඩිපුර ඔන් වෙලා يعني වැඩිපුර පවතින්නේ අර එලාම් සිස්ටම් එක ඔන් කියන ක්‍රියාවලියද ගල වදිනවා කියන ක්‍රියාවලියද?
එලාම් සිස්ටම් එක ඔන් වෙන කියන්නේ.
අන්න හරි. එතකොට එතන වැඩි බරක් නැත්නම් වැඩි ශක්තියක් යොදවන්න වෙන්නේ ගල වදින එකටද එලාම් සිස්ටම් එක ඔන් කරලා තියාගන්නද?
හරි අපි කියමු එලාම් සිස්ටම් එක ඔන් වෙලා තියෙන එකට කියලා.
ඔව්. එතකොට හොඳට බලන්න එතකොට ඔතන වඩා ස්ථාවර වෙන්නේ. ඒ කියන්නේ වඩා වැඩි පැවැත්මක් තියෙන්නේ එලාම් සිස්ටම් එකකටද ගලටද? කියන්නේ වදිනවද
ගලටද?
එලාම් සිස්ටම් එකනේ. එතකොට හොඳට තේරෙනවද ඔතන වැඩිපුර ශක්තියක් වැඩිපුර ෆෝස් එකක් වැඩිපුර බලයක් දීලා නිරන්තරයෙන් පවත්වන් ඉන්න නිසා එලාම් සිස්ටම් එක ගලක් වැදුනහම සද්ද වෙන්නේ කියලා.
අහහ
තේරෙනවද මං කියපේක?
ඔව්.
ආ එතකොට හොඳට බලන්න දැන් ඕකම උදාහරණයට ආවොත් අපිට හිතෙන්නේ අද රූපයක් පෙනුනාට පස්සේ ඒක මනසින් ගත්තා කියලා.
හරිද?
කනට සාද්දයක් ඇහුනහම ඒක මනසට තේරෙනවා වගේ කියලා. එතකොට දැන් ඔතනදී ඒ අදහස වගේ තමයි ගලක් වැදුනට පස්සේ සිස්ටම් එක ඔන්නෙනා වගේ අදහසක් තමයි අර අදහස දින. ඒ කියන්නේ ඇහැට රූපයක් පෙවුනහම මනස
බාරගත්තා. ඒක ගැළපෙන්නේ නැහැනේ. දැන් අතන සිස්ටම් එක ඔන් වෙලා තියෙනවා කියන එක ඒක නිත්‍ය එකක් බවට පත් වෙනවා. එතකොට දැන් මෙතන ආයතන නිත්‍ය ආයතනයක් බවට වෙනවනේ. එතකොට අනිත්‍ය කියලා කියන්නේ බෑනේ සොයන්නාන්ස. ඒ වගේ ගත්තොත් එහෙම.
ඒක තමයි මම තාම උපමා විවර කළේ නැහැ. ඒක තමයි මම මේ කියන්න හදන්නේ.
ඔව්.
ඒ තමයි මම කියන්නේ මම ඒකයි ආයි කියන්නේ ඉම්ප්‍රොයිස් කරන්න නැතුව අහන්න නැත්නම් මාරම අමාරුයි පැහැදිලි කරන්න. හොඳට බලන්න දැන් මෙතන අපිට තේරෙන්නේ ඇහැට රූපයක් අහු වුණාට පස්සේ මනසින් බාර අරගෙන ඒකට මනසිකාරය කරනවා කියන එක. එතකොට අපිට එතනින් අදහසක් එනවා එහෙනම් රූපය හටගන්නේ මෙහෙමයි අස්සංගමයට යන්නේ මෙහෙමයි කියලා හිතන්න පුළුවන් ඒ පැත්තෙන් ගියොත්. ඒ විදිහට වෙනවනම්. හරිද? දැන් මෙතන හොඳට තේරෙන්නේ නැද්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන අරමුණු මේ විදිහට හමු වෙන්නේ අසකනාසයේ දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රිය ටික නිට්ටයම පවතින ඉඳා කියලා අර කාර් එක වගේ.
එහෙමයි.
අන්නේ නිට්ටයව පවතින පැවැත්ම තමයි මම මතක් කරේ අවිද්‍යාව නියතව තියනවා කියලා.
අහහ්.
පැහැදිලිද?
එහෙමයි.
ඒකත් එක බලන්න බෑ.
ඉතාලම පැහැදිලි සාවනාසයේ කප්පේ නමස්කාර.
තව ප්‍රශ්න දිනවද?
අවිද්‍යාව එතකොට නැති වෙන්නේ එතකොට කොයි වෙලාවෙද එතකොට නැති වෙන්නේ
අවිද්‍යාව නැති වෙන්නේ හරියට සත්‍ය දැක්කොත් විතරයි අවිද්‍යාව නැති වෙන්නේ ඇත්තම නම් ඉතින් රහත් වුණොත් නැතනම් ඉතහා ඒක හරියට පිළිසින් දකින්න පුළුවන් සත්‍ය අවබෝධය තුළ විතරයි.
ඒ කියන්නේ සත්‍ය අවබෝධය කියන්නේ කොයි වගේ තැනකද සෝවන්නාන්සන්?
අනුපාදේ හරියට දකින්න ඕනේ.
ඒ කියන්නේ සෝවන් කෙනෙක් රහත් කෙනෙකුට විතරද ඒ කියන්නේ මේ අවිද්‍යාව නැති වෙන්නේ?
නෑ මම දැන් කිව්වේ කලින් අවිද්‍යාව 100%ක් නැති වෙන්නේ රහත් බව තුළ. හරියද? නමුත් මම කිව්වේ ඒක නෙමේ අවිද්‍යාව නැති වෙන කතාව නෙමේ මම හිතන්නේ අවිද්‍යාව හරියට දන්න කෙනාට තමයි අවිද්‍යාව නිරෝධ කරන ප්‍රතිපදාව හම්බෙන්නේ.
අහහ්.
ඉගෙන සෝතාපන්න කෙනෙක් තමයි අඩුම මට්ටමින් ওই පැවැත්ම ගැන හරියට දන්නේ.
ඒ එතකොට සෝයන්නාසේ දැන් සෝතාපන්න කෙනෙක් වෙන්න නම් කෙනෙකුට දැන් ඒ අවිද්‍යාව එයා කෙනෙක් තේරුම් ගන්න ඕන නේද සෝයන්නාසේ? අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්ත කෙනා නේද සෝවන් වෙන්නේ?
අවිද්‍යාව කියලා තේරුම් ගත්ත කෙනා නෙමේ තේරුම් යනකොට අවිද්‍යාව වැටහෙන කෙනා.
ඒ හරි වැටහෙනව හරි තේරුම් ගත්ත කෙනා හරි අවිද්‍යාව මොකද්ද කියන එක තේරුම් ගන්න ඕන කෙනෙක් සෝයන්නාසේ නේද? එතකොට එයාට අවිද්‍යාව හම් වෙන්නේ මොන වෙලාවේද?
අවිද්‍යාව හැමනේ සත්‍ය ඥානිය තුල ඊට මෙහා හම්බෙන්නේ අවිද්‍යාව
දෙක. සත්‍ය ඥානිය දැන් අපි තුන් සවන්නාස දැන් අපිට ඇස කන නාසය දිව ශරීරය මනස මේ හරහා නේද අපිට ওই කියන අවිද්‍යාව හම්බෙන්න ඕනේ සවන්නාස.
නෑ එහෙම හම්බ වෙනව නම් ලෝකේ. එතකොට හම්බෙන්නේ කර්මඵලවාදය.
මේ මිනිස් සවන්නාස දැන් දකින්න තැනක නෙමේද අපිට මේ සම්දිත්තිකව නෙමේද මේ මොහොතේ නෙමේද ධර්මයේ දකින්න තියෙන්නේ සවන්නාස?
එකම ඔය මේ මොහොතේ සම්දිට්ඨිකව දකින්නවා කියන්නේ අසකන්නාසිය දිව ශරීරය කියන ස්වභාවයේද ප්‍රඥා චක්සුසිය කියන ස්වභාවයේද?
එතකොට ඒ ආයතනයක් හරහා නිසවෙන්නත් මේ මොහොත අපට අත්දකින්නේ අපි ඒ කියන්නේ ඇහෙන් රූපේ
දකින්න මොහොත. නෑ ආයි බලන්න බුදුහාමුදුරෝ සත්‍ය ඥානය තුල පෙන්වන්නේ ඇහැ කියන්නේ මේ අපි හිතන ආයතන මට්ටම නෙමෙයි එතන පෙන්වන්නේ චක්සුසිය.
නෑ ස්වාමීනි මම කියන්නේ ඒක නෙමෙයි. ඔබ වහන්සේ බද්දේ කරත්තේ සූත්‍රේ බලනවා දැන් ඒකේ කියනවානේ මේ ඇහැ රූප කියන්නේ මේ පච්චුප්පන්නයි කියලා මේ මොහොත කියලා කියනවානේ.
ආයි දැන් ඔය මෙහෙ මොහොතක් කියලා නේද මම කිව්වේ? මම කිව්වේ දැන් මේ මොහොත කියන එක හම්බ වෙන්නේ ලෝකයේ තුල නෙමෙයිද?
මෙහෙමයි ස්වාමිනාස් දැන් අපිට කතා කරන්න තියෙන්නේ බුද්ධ වචනේ නෙමෙයිද අපිට කතා කරන්න තියෙන්නේ ස්වාමිනාස්? එතකොට
ඔව් මමත් ඒක තමයි අහන්නේ දැන් බුද්ධ වචනය තුල
බුද්ධ වචනේ නෙමෙයිද පච්චුප්පන්න ඇස රූප පච්චුප්පන්නයි කියන්නේ බුද්ධ වචනේ නෙමෙයිද එතකොට?
ඒක තමයි මම මේ කියන්න යන්නේ. දැන් ඇස රූපේ පච්චුප්පන්නයි කියනවා නම් ඒක කාලයට අහුවෙන්න බෑනේ පටිච්චසමුප්පාදේ හම්බෙනකොට.
නේ ඒක තමයි. එතකොට ඒ දැන් පච්චුප්පන්න මොහොතේ නෙමෙයිද සෝයන්නාන්ද චන්දරාගේ හටගන්නේ?
දැන් මෙතන හොඳට තේරුන්නේ නැද්ද? අපි පච්චුප්පන්න මොහොතක අපි පච්චුප්පන්නයි කියලා අදා ඒ කියන්නේ පච්චුප්පන්න කියලා මොහොතක් ගැන අපිට කිසිම නිකන් සංඥා මාත්‍රයක්වත් මේ ජීවිතේ නැහැ කියලා තේරුන්නේ නැද්ද රූපමාවේ?
ඒ මෙහෙමයි සෝයන්නාන්ද දැන් ධර්මයේ තුල කියන්නේ සෝයන්නාන්ද බුදුහාමුදුරු දිත්තේ දිත්තේ මත්තන් කියලා නේද කියලා තියෙන්නේ. දැකීම දැකීමකින් කෙලවර කරන්න කියලා නේද?
කෙලවර කරන්න කියලා නම් කොහෙවත් නෑ. දැක්කොත් දැක්ක පමණයි කියලා නුවණ දිනවා කියලා කියන්නේ.
නෑ කෙලවර කරන්න කියලා වචනෙන් කිව්ව නැතුණාට අදහස ඒක නේද සොයන්නාංශ?
ඒ අදහස ටිකක් එකක් එතන බලන්නකො මෙහෙම ඩිස්ටර්බිච්චවත් නම් කියන එක මොන නම් ගන්නකො. දැක්කොත් දැක්ක පමණයි කියන ස්වභාවයද අපිට තියෙන්නේ. දැකපු දේ හොඳට දරා ගන්න ස්වභාවයද අපිට තියෙන්නේ.
එක කෙනකෙනාගෙන් වෙනස් වෙන්න පුළුවන් නේද
සවන්නා? නෑ නෑ සමහර කෙනා මේක වගේ නෑ නේ. එක කෙනාගේ අවබෝධය වෙනස් වෙනු නේද? නෑ නෑ කෙනකෙනාගේ
අවබෝධය ගැන අපිට
කතා ගන්න බෑනේ මම. දැන් අපිට අවබෝධයට ඉතින් මාමගේ තියෙන අත්දැකීමක්
කියන්නේ සාමාන්‍ය ගුවන්සකින් අවිද්‍යාව මේ මොහොතේ නෙමෙයි නම් හටගන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට අවිද්‍යාව අපි දුරු කරන්නේ කොයි වෙලාවෙද කියලා මම ඇහුවේ ගුවන්සකින්. සරල ප්‍රශ්නය.
ඉතින් ඒක තමයි මම සරල උත්තරේ.
අවසරයි ස්වාමීන්
වහන්සේ. ඥානීය පහළ වෙනකොට තමයි ඔක වෙන්නේ කියලා. ඒ අවිද්‍යාව දිගට පවතින බව පෙන්වන තමයි මම අර උපමාව කිව්වේ. ඒ උපමාව හැටියට තේරුණා වාහනේ සිස්ටම් එක ඔන් වෙලා තියෙන වගේ තමයි අපේ ආයතන මට්ටම නිරන්තරයෙන් සවිඥානිකයි. ඒක අල්ලගන්න බැරි හින්දා තමයි සත්‍ය ඥානෙ අවබෝධ වෙන්නේ නැත්තේ. ඒ සත්‍ය ඥානය අවබෝධ වෙන වෙනින්ද තමයි උද්‍යාවය කියන අපිට මෙනෙහි කරන්න බැරි වෙන්නේ. සවි මම
ඔය කියන විදිහට පෘථග්ජන භාවයෙන් මිදෙන්න බෑනේ කවදාවත් ස්වාමීන් වහන්සේ.
අවසර ස්වාමීන් වහන්සේ මං හිතන්නේ ඔව් මට විනාඩියක් දෙනවද මෙතුමා දැන්?
මම කියන්නේ
මතු කළා එකක් තමයි පච්චුප්පන්න කියන එක වර්තමානයේ කියන අදහසේනේ තුමා ඉන්නේ. එතකොට ඒ ඒක ටිකක් බලන්න කියන්න. පච්චුප්පන්න කියන්නේ ප්‍රත්‍යයෙන් උපන් මිසක් කාලයට අහු වීම නෙවෙයි. කාලයට අහු වුණා නම් ඒක
ලෝකේ නෑ මාත් මම මේ පච්චුප්පන්න කියන්නේ වර්තමානයේ කියන අදහසේ නැහැ. පච්චුප්පන්න කියන එකේ ඉන්නේ මේ ප්‍රත්‍යයෙන් උපන් කියන මේ මොහොත කියන අදහසේ ඉන්නේ.
මේ මොහොත කියන්නේ මම වර්තමානයේ.
නෑ නෑ වර්තමානයේ කියන්නේ පා සයින්න. වර්තමානයේ නෙමෙයි. අපිට අත්දැකීම එන තැන විඥාන මට්ටම.
ඔව් අද්දක් මේ අද්දකීමනේ මේ මොහොතේනේ.
ඒක තේරුම් ගන්න. සත්‍යයෙන් උපන් කියන්නේ ඒ ප්‍රත්‍ය නිසා උපන්න නැතුව කාලයක් නෙවෙයි ඒක.
පැහැදිලිවම.
ඒ කියනවා ඔබතුමා කණ්ණාඩියක් ඉස්සරහට ගියොත් ප්‍රත්‍ය දිගට යෙදෙනකොට ප්‍රතිබිම්බය දිගටම තියෙනවා. ඒක වර්තමානයක් නෙවෙයි. කාලයක් නෙවෙයි. ප්‍රත්‍ය යෙදෙනකන් ඒ ඵලය තියෙනවා. ඒක එකක් දෙවෙනි කරුණ තමයි ඔබතුමා අහුවා ඇසයි රූපේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා බුදුදහමේ තියනවාද කියලා. ඒකට සූත්‍ර තියෙනවා ඕන තරම්. මම හිතන්නේ ස්වාමීන් වහන්සේ ඒකට රෙෆරන්ස් දෙයි. එකක් තමයි කුද්දක නිකායේ තියෙනවා ඥාන කතාවල වස්තු ඥාන.
ඒ මහත්මයා මේ අවිද්‍යා සහගත ඇස රූප චක් විඥාන නේද කියන්නේ?
නෑ නෑ ඔබතුමා අහුවනේ ඇස අවිද්‍යා ප්‍රත්‍යෙන්ද කියලා. රූපේ අත්‍යන්ත කියලා
නේද?
ඔව්. ඒක ත්‍රිපිටකයේ පැහැදිලිව බුද්ධ දේශනාවල තියෙනවා. එසත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් රූපෙත් අවිද්‍යා ප්‍රත්‍යයෙන්. ඒ තව විදිහට කියනවා අජ්ජත්‍ර අවිද්‍යා ප්‍රත්‍යයෙන් බහිද්ද අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා. හ්ම්. ඒකට අවශ්‍ය නම් ඒ කැලී එවන්න.
එතකොට සලායතන සංයුත්තේ ඔය ජාති සූත්‍රයේ සමුදේ සූත්‍රයේ තියෙනව නේද ඇස රූප චක්කු විඤ්ඤාණ කන ශබ්ද සෝත්‍ර විඤ්ඤාණ ජාති ධර්ම ඊට පස්සේ සමුදේ ධර්ම කියලා.
ඔව් ඒ සමුදේ අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා කියන එක පැහැදිලිව තියෙනවා.
දැන් ජාති ධර්මයක් නම් එතන ඒක හැමෝටම පොදුයි නේද? ඒක ජාති ධර්මයක් නම්
පොදුයි. ඔබතුමාටත් පොදුයි.
බුදුරජාණන් වහන්සේලාටත් පොදුයි, රහතන් වහන්සේලාටත් පොදුයි, හැමෝටම පොදුයි නේද? ජාති ධර්මයක් නෑ.
නෑ නෑ නෑ. රහතන් වහන්සේයි බුදුරජාණන් වහන්සේයි පැත්තකින් තියන්න අවිද්‍යාව කියන එක.
ඒ අයට ජාති ධර්ම පොදු නැද්ද එතකොට?
ඔබතුමා පිළිගන්නාද අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක්. අවිද්‍යාව නොයදෙන මනසකට හටගන්න බෑ කියන එක.
නෑ මං ඇහුවේ ඔබතුමාගෙන් ජාති ධර්මයේ කියන එක සියලු සත්වයන්ට පොදු නෙවෙයිද කියලා මං ඇහුවේ.
ඒකෙත් තේරුම් ගන්න ජාති ධර්මය ඔබතුමා දන්නාද අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා?
ජාති ධර්මයේ කියන එකද? දැන් ඔබතුමා ওই සූත්‍රේ පොඩ්ඩක් බලනොත් ඒකේ අවිද්‍යාවද තියෙන්නේ මේ ජාති ධර්මයේ විස්තර කරලා තියෙන එක පොඩ්ඩක් ඔබතුමා අපි මේ බලමුද ඒක?
ඔව් බලමු පටිච්ච සමුප්පාදේ බලන්න.
අහහ
ජාතිය හටගත්තේ මොකෙන්ද? ඒක හටගත්තේ මොකෙන්ද?
පටිච්ච සමුප්පාදේ ජාතිය නෙමෙයි එතන මේ මහත්මයා මම කියන්නේ. මම කියන්නේ එතන බුදුහාමුදුරෝ පෙන්නන්නේ ඒ ආයතනවල ඇස ජාති ධර්මයක්, රූපේ ජාති ධර්මයක්, ඊට පස්සේ චක්කු විඥානේ ජාති ධර්මයක්, ඊට පස්සේ චක්කු සම්පස්සේ
හගත්ත දෙයක් නේද? ප්‍රත්‍යයෙන් උපන්න දෙයක් නේද?
ඔව්, ජාති ධර්මයක් කියලා. ඔව්, ප්‍රත්‍යයෙන් සකස් වෙන දෙයක් කියලා.
එතකොට ප්‍රත්‍ය ටික මොනවද? ඇස හටගන්න.
ඇස රූප චක්කු විඤ්ඤාණ.
එක ප්‍රත්‍යක් කිව්වා නේද?
හ්ම්.
ආහාර විතරද ප්‍රත්‍ය වශයෙන් තියෙන්නේ? ආහාර කර්ම අවිද්‍යාව කියලා නැද්ද?
ඔව්. එතකොට දැන් ඒ බුදුරජාණන් වහන්සේලාගේ හටගන්න ඇසටත් ඒව බලපානවද එතකොට?
දැන් ඔබතුමා මුලින් මතු කළ ප්‍රශ්නෙට උත්තරේ ආවද බලන්න නැහැ. අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එක පැහැදිලිව ධර්මයේ තියෙනවා. මම ඒකට විතරයි දැනට
උත්තර. මම කියන්නේ මේමයයි. අවිද්‍යාවෙන් හටගන්න හැකුත් තියෙනවා. හරිද? ඒ කියන්නේ සාමාන්‍ය පුතග්ජනකත් තියෙන්නේ දැන්. එතකොට සෝවාන් සතරදාගාමි මට්ටමේ ඉන්න කට්ටිය පුතග්ජනකෙනත් එක සමාන නැහැ නේද?
දැන් මං කතා කරන්නේ ඔබතුමාට තියෙන ඇහැ. ඔබතුමා හිතන ඇහැ. ඇහැ පැහැදිලිව ධර්මදේශනාවල තියෙනවා. බුද්ධ දේශනාවේ ත්‍රිපිටකයේ තියෙනවා. ආහාර ප්‍රත්‍යයෙන්, අවිද්‍යා ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන්, තණ්හා ප්‍රත්‍යයෙන් කියලා. ඒක පිළිගන්නවද ඔබතුමා?
ඔව්.
ඔව්. එතන අවිද්‍යා කියන ප්‍රත්‍ය තමයි මේ කතා කරන්නේ. හරි. මකට ඔබතුමා ඉස්සෙල්ලා ප්‍රශ්නයක් මතු කළා. මේක රෙකෝඩින් එක ඔන්න අහන්න. ඇහැ අවිද්‍යා ප්‍රත්‍යෙන්ද කියලා.
ඔව්.
ඒක පැහැදිලිව කියනවා අවිද්‍යා ප්‍රත්‍යෙන් කියලා. ඒක මම මේ මතු කළේ.
මම ඒකයි කිව්වේ ඔබතුමාට දැන්. ඒක ඇහුවේ මම ප්‍රශ්නේ මං ඊට මං ස්වාමින්වහන්සේකින් ඇහුවේ. ඒ ඇහැ උන්වහන්සේ පැහැදිලි කළා ඇහැ අවිද්‍යාවයි. මං ඒකයි උන්වහන්සේකින් ඇහුවේ. ඇහැ අවිද්‍යා සාගතයිද කියන්නේ. ඒකට හේතුව දැන් ඇහැ අවිද්‍යා සාගතයි කියලා බුදුහාමුදුරුවෝ කොතනක හරි කියලා තියෙනවද කියලා මම ඇහුවේ. එතකොට ඇහැ අවිද්‍යා සාගත බව
සම්පාදේ
ඇහැ අවිද්‍යා
ප්‍රත්‍යයෙන් කියනවානේ. අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානම්, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලායතක. සලායතන නේද ඔය පත්‍යේ? ඔබතුමා දන්නවනම් සලායතන තමයි ඇස කියන්නේ.
හරි. එතකොට බුදුහාමුදුරන්ට කියනවා නේද? බුදුහාමුදුරන්ට කියනවා නේද ඇසින් රූප දැක ඒ රූප කෙරේ නොඇලුනසේක කියලා බුදුරජාණන් වහන්සේට.
කවුරු හරි ඒ සූත්‍ර කොටස දානවද උතෙන්ට? ඥාන කතා කොටසේ වත්ුණාන 15යි 16යි ඥාන.
එතකොට අර මං කිව්වේ ඒකයි. දැන් අවිද්‍යාවෙන් නම් ඇස හටගන්නේ. එතකොට ජාති ධර්මයක් කියපුවාම සියලු සත්‍යයන්ට පොදුයි කියන්න බෑ නේද? එතකොට ඒ අවිද්‍යා සාගත කට්ටියට විතරනේ ඒක එතකොට වෙන්නේ. ඇහැ රූප චක් විඤ්ඤාණ තියෙන්නේ.
සත්‍යයයි කියන්නේ කවුද? මේ
සත්‍යය කියන්නේ සියලු සත්‍යයන් ඔක්කොම සත්‍ය
දරුවක් කරනයි.
බුදුරජාණන් වහන්සේ
එනවාද?
බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ සත්‍ව ගණයට අයිති වෙන්නේ නැද්ද?
ඔබතුමාට වැටහුණාද දන්නේ නැහැ. මං කියපු ඔබතුමා අහපු කරුණු දෙකකට මං උත්තර දුන්නේ. එකක් තමයි ඒක අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එක. ඒක පැහැදිලි බුද්ධ දේශනාවක්. ඒක ඔබතුමා පිළිගන්නේ නැත්නම් ඒ ත්‍රිපිටක කොටස කියන්න පුළුවන්. මං හිතන්නේ ඔබතුමා පිළිගන්නවා කියලා.
නෑ, මම කියන්නේ ඔබතුමාට ඒකේදී ඇස රූප චක්කු විඥාන කියන එක ඔබතුමා පිළිගන්නවද? එතන මේ කර්ම විපාකයි කියන එක.
ඔව්, කර්ම විපාක කියන එක ඔබතුමා දන්නවද? කම්මස්ස කතා සම්මාදී.
නෑ, මං අහන්නේ ඔබතුමාගෙන් සරලව චක්කු විඤ්ඤාන, සෝත විඤ්ඤාන, ගාන විඤ්ඤාන, ජීවහා විඤ්ඤාන, කාය විඤ්ඤාන, මනෝ විඤ්ඤාන කියන මට්ටම් කර්ම විපාකද කෙලෙස් සහිතයිද?
දැන් ඔබතුමා ඒක කර්ම විපාක කියලා මතක් කළා. ඒක හරියටම හරි. ඒක හැබැයි කම්මස්ස කතා සම්මාදිට්ඨියට අයිති. ඒක ලෝකෙට අයිති සම්මාදිට්ඨිය. අපි කතා කරන්නේ ලෝකෙන් එතර වෙන නැත්නම් ලෝකෝත්තර එහෙම නැත්නම් චතුසත්‍ය සම්මාදිට්ඨියට අයිති දෙයක්. ඒකේ ලෝකෙට අයිති එකයි මේකයි කලවම් කරගත්තොත් නම් මේක පැටලීලි සහගත වෙනවා.
ඒතර බුද්ධ දේශනා එතන sorry කියන්න.
ඔව්. අමතු කලේ බුද්ධ දේශනානුව පැහැදිලි කරුණක් ඇස අවිද්‍යා ප්‍රත්‍යයෙන් රූපය අවිද්‍යා ප්‍රත්‍යයෙන් අජ්ජත්තායතන අවිද්‍යා ප්‍රත්‍යයෙන් බහිද්ධායතන අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එක.
නේද ඔබතුමාම කියනවා නේද ඇහැ දැන් එතන චක්කු විඥාන සෝත විඥාන කියන එක කර්ම විපාකයි කියන එක. ඒක පිළිගන්නවන්නේ ඔබතුමා නේද?
ඒක කර්ම විපාක කියන එක කතා කරන්න පුළුවන් ලෝකෙට අයිති පැත්තෙන්. හරිද?
හ්ම්.
මේ සතරේ යන සත්‍යයට සිද්ධ වෙන දේ විදිහට ඔක කතා කරන්න පුළුවන් තව විදිහට කිව්වොත්.
ඔද ඒක අපි ධර්මයේ කතා කරන්න ඕනේ ඒ අපේ මට්ටමෙන්නේ. එතකොට දැන් ඔය කියන මට්ටම මේ සියලු සත්‍යයන්ට පොදු මට්ටමක් නේද ඔය කියන මට්ටම? විපාක මට්ටම.
ඔව් සතරේ යන සත්‍යයගේ ලක්ෂණයක් ඒක.
ඒ සතරේ යන කට්ටියට විතරද ඒක? ඒ කියන්නේ දැන් රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලාට තියෙන මේ මට්ටම නෙමෙයි විපාක මට්ටම නෙමෙයිද?
නෑ නෑ. ඒක වෙනම කතා කරමු අපි වෙන වෙලාවක. ඒ කියන්නේ කම්මස්ස කතා සම්මාදිට්ඨියයි චතුසත්‍ය සම්මාදිට්ඨියයි කියන එක පොඩ්ඩක් හොයලා බලන්නකෝ. හ්ම්. සතර යන සත්‍යයට වෙන දේත් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. හ්ම්. සතරෙන් එතර වෙන හැටිත් විස්තර කරනවා. අපි මේ ගෲප් එකේ සාකච්ඡා කරන්නේ සතරෙන් එතර වෙන හැටි තෝර බේර ගන්න.
හ්ම්.
හරි. මම හිතනවා පැහැදිලි ඇති කියලා දැනට.
නේ මට ප්‍රශ්නේ වුණේ මම අර ස්වාමීන් වහන්සේ මත කරපු තැන දැන් උන්වහන්සේ කිව්වේ දැන් මේ අවිද්‍යාව හටගන්නේ මේ මොහොතේ නෙමෙයි කියලා නේ කියන්නේ. ඒතොර මං දැන් ඔබතුමා කිව්වා මෙතන කර්ම විපාක මට්ටමක් චක්කු විඥාන සෝත විඥාන කියන්නේ. ඒ කියන්නේ අපි දකින මට්ටම ඇහෙන මට්ටම කියන්නේ කර්ම විපාක මට්ටමක් කියන එකනේ නේද?
ඔව්
ඔව්. ඒක විපාක මට්ටමක් නම් එතකොට අපිට ඒක අවිද්‍යාව එතන තිබ්බ කියන්න පුළුවන්ද? එතකොට අවිපාක මට්ටමක් නම්
ඔව් දැන් ඔබතුමා ආයේ පිළිගන්නවද මේ කර්ම විපාක ගැන කතා කරන්න කියලා? විපාකයක් තියනවා නම් කර්මය කරපු කෙනෙකුත් ඉන්නවනේ නේද? අතීත කර්මයක විපාකයක් නේද ඔය කතා කරන්නේ?
එතකොට දැන් ඒක බුදුහාමුදුරුවෝ කියනවා නේද මේ මහත්මයා මේ චක්කුන් මේ පුරාණ කම්මන් කියලා කියනවා නේද?
ඔව් ඒක දැන් අපි ඔය කතා කරන්නේ කර්මඵලවාදයට අනුව.
නෑ නේ බුදුරජාණන් වහන්සේ කියනවනේ මේ පුරාණ මිදම් වික්‍රේ චක්කුන් කියලා.
කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක. හරිද? ඒ දේශනා කරපු එකේ දෙපැත්තක් තියෙනවා. එකක් තමයි කර්මඵලවාදයට අනුව කතා කරන්න පුළුවන්.
අහහ.
එතකොට දැන් ඕක විපාකයක් නම් ඒ විපාකෙට කර්මය මේ මොහොතේද?
නැන් මෙතන මේ මොහොතේදී තියෙන ප්‍රශ්නේ දැන් ඇහැවත් රූපයක් නෙමෙයි නේද ප්‍රශ්නේ තියෙන්නේ? මේ චන්ද්‍රාගය නේද ප්‍රශ්නේ තියෙන්නේ?
නැ නැ දැන් ඇහැ ගැනනේ දැන් කතා කළේ. චන්ද්‍රාගය ඕන් එක කතා කරන්න පුළුවන්.
මම
අතු කරපු ප්‍රශ්නෙටයි මේ උත්තරේ දෙන්නේ. ඔව්. දැන් කර්මඵල විදිහට ඇහැ ගැන කතා කරන්න පුළුවන්. ඒක ලෝකෙදයි. හරිද? එහේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා කතා කරනකොට ලෝකෝත්තර දර්ශනයට යනවා. ඉතින් අපි මේ කතා කරන්නේ මේ සසරෙන් එතර වෙන විදිහ මිසක් සසරේ යන විදිහ නෙවෙයි. ඒකට අවශ්‍ය ටික. ඒක තේරුම් ගන්න.
ඒක තමයි මහත්මයාත් මේ ඔබතුමාත් එක මේ සොයින්නන්සත් එක සාකච්ඡා කරන්නේ ඒකම තමයි මම. දැන් මං ඇහුවේ දැන් අවිද්‍යාව මෙතන නැති කරන්නේ නේද? අපි අවිද්‍යාව තියාගෙන නම් මේ කතා කරන්නේ ඕනේ නැහැ. අවිද්‍යාව නැති කරගන්න විදිහනේ කතා කරන්නේ. තන මම ඇහුවේ අවිද්‍යාව මේ නැති කරන්නේ කොහොමද කියන්නේ, කොයි වෙලාවෙද කියන්නේ මම ඇහුවේ.
ඔව්.
එතකොට දැන් අවිද්‍යාව හටගන්න මොහොත දැනගන්න නැතුව අවිද්‍යාව නැති කරගන්න බෑනේ අපිට.
ඒක හරි.
ඒක
හරි.
ඔව් අවිද්‍යාව ඇති වෙන මොහොත දැනගන්න දෙපයි අපි.
ඔව් ඇති වෙන මොහොත අපි අතීත අනාගත වර්තමාන ටිකට දැම්මොත් ආයෙ ලෝකෙට අයිති.
හැබැයි
ඒක පච්චුප්පන්න කිව්වොත් ඒක ප්‍රත්‍යයෙන් උපන් කිව්වොත් පටිච්චසමුප්පන්න ධර්මතාවයට යන්න පුළුවන්. ඒකට බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ පටිච්චසමුප්පාදේ දැක්කොත් ධම දකින්නවා කියලා නේද?
ඔව්.
ඔව්. ඒක අපි
මේ එතකොට බද්දේකරත්ත සූත්‍රයේදී කියනවා නේද මේ පච්චුප්පන්න මේ මොහොතේදී පච්චුප්පන්න අවස්ථාවේ තමයි විඥානේ මේ චන්ද්‍රාගේ පටිබද්ධ වෙන්නේ කියලා.
විඥානයේ චන්දරාගේ ප්‍රතිගත්ත දැන් ඔබතුමාට අර ප්‍රශ්නේ පැහැදිලිද කියන්නේ නැත්නම් අපිට ආයෙ රවුමේ කරකෙන්න වෙනවා
නෑ නෑ පැහැදිලි ඔබතුමා කියන එක පැහැදිලිමත් නෑ
හොඳයි හොඳයි එහෙනම් අපි එතනින් එහාට රේවත සාමණේර වහන්සේටම උත්තර දෙන්න දෙමු මට මේ ප්‍රශ්නේ විසඳන්න විතරයි දැනට ඕන උනේ ඔබතුමාගේ චන්දරාග ප්‍රශ්නේ ඔන්ලයින් යොමු කරන්න එරුවන් සරණයි
හොඳයි එරුවන් සරණයි
අවසරයි මාත් පොඩි අදහසක් මේ ඇඩ් කරන්න උදේම මම මේ ධම්ම ඉන්ද්‍රිය විසිලක ගැන ඒකේ මේ ඔන ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් ඔය ඉන්ද්‍රිය විසිලකේ චක්කු සෝත ගාන ඒ ඉන්ද්‍රිය ඔක්කොම තියෙන ලෞකික ඉන්ද්‍රිය විදිහට ඒ කියන්නේ චක්කු සෝත ගාන ජීව කාය ඉති පුරිස සුඛ දුක්ඛ ලෝභනස් ඉන්ද්‍රිය දස දෙන ලෞකික කාමචරයි එතකොට මනේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය උපේක්ෂායින්ද්‍රිය සද්දායින්ද්‍රිය වීරියෙන්ද්‍රිය සතියෙන්ද්‍රිය සමාධිෙන්ද්‍රිය ප්‍රඥායෙන්ද්‍රිය ඒවා ලෞකික ලෝකෝත්තර මිශ්‍රයි. එතකොට දැන් ඊළඟට තියෙනවා ලෝකෝත්තර ඉන්ද්‍රිය කියලා ඉන්ද්‍රිය තුනක්. අඤ්ඤත සාමිච්චේන්ද්‍රිය, අඤ්ඤේන්ද්‍රිය, අඤ්ඤතාවේන්ද්‍රිය. එතකොට අපි කටයුතු කරන්නේ චක්කු කියන පැත්තෙන් මම දන්න විදිහෙන් නම් හැබැයි බුදුරජාණන් වහන්සේව රහතන් වහන්සේලා මේ ලෞකික ඉන්ද්‍රිය ඉක්ම වූ ධම්මස පහළ වෙලා අර ලෝකෝත්තර ඉන්ද්‍රිය වලින් කටයුතු කරන්නේ. ඒක නිසා අපි ඉන්න මඤ්ඤති ස්වභාවයයි රහතන් වහන්සේලා ඉන්න නමඤ්ඤති ස්වභාවයයි අතර ලොකු වෙනසක් තියෙනවා මට තේරෙන විදිහට. ඒක එකක්. අනිත් එක දැන් අවිද්‍යාව පවතින්නේ නැහැ කියලා කියනවා නම් එතන විද්‍යාව තමයි පවතින්න ඕන. මොකද අවිද්‍යාව නැති තැනක විද්‍යාව පවතිනවා. අවිද්‍යාව නැති තැනක විද්‍යාව පවතිනවා නම් අපි මේ මොහොතේ ඉන්නේ නිවන් දැකලා නිවෙන නිරෝධයක. ඒ කියන්නේ එහෙමනම් අමුතුවෙන් ආයේ අපිට නිවනක් දකින්න අවශ්‍යතාවයක් නැහැ. මොකද නිවන් දැකලම තමයි අපි ඉන්නේ විද්‍යාවේ. මොකද මේ මොහොතේනම් අවිද්‍යාව උදා වෙන්නේ. අවිද්‍යාව නිත්‍යව දිගට පවතින නිසාම තමයි අපිට
මම ඔබතුමාගේ මම ප්‍රශ්නයක් අහන්නද ඔබතුමාගෙන්?
අහන්න ප්‍රශ්නයක් මම එහෙම ගොඩාක් ප්‍රශ්න නන්නේ මේ
අහන්න. මේ ඔබතුමා කියවනේ දැන් හරි අපිටම දැන් සකෘදාගාමි කෙනෙකුට කාමරාග පටිග කියන දෙක නැති වෙනවනේ නේද?
ඔව්.
හරි එයාට ඒ කාමරාග
පටිග නැති වෙනවා
නැති වෙනවා නැති වෙනවා මං හිතන්නේ ඔබතුමා ඒක වටහාගෙන නැතුව ඇති මං දන්න විදිහට නම් ඒ සංයෝජන කාමරාග පටිග නැති වෙනවා
ආ
ස්වාමීන් වහන්සේ නිවැරදි කරන්නේ ඒක මං වරදියක් හිතින්නවා නා
හරි
මොකක්ද එතන මේ මොකක්ද සකෘදාගාමි
කියන්නේ නෑ ඒක මම මේ ස්ක්‍රීන් එකට දාන්නම් ස්වාමීන් වහන්සේ කාමරාග පටිග නැති වෙනවද
තුනී සෝතාපන්න කෙනාට සක්කායදිට විචිතා සීලබ්බ ප්‍රමාස ගෙවෙනවා සම්පූර්ණයෙන්ම සම්පදාගාමී කෙනාට කාමරාගපටික අවශේෂයෙන් ප්‍රහාණය වෙනවා අනාගාමී කෙනාට සම්පූර්ණයෙන්ම කාමරාගපටික ප්‍රහාණය වෙනවා රහත් වෙන උතුමන් වහන්සේ නමකට ඉතුරු මේ උද්දම් භාගිය සංයෝජන පහම අයිනවා
හරි මාත් ඔන්න ස්ක්‍රීන් එකට දැම්ම මේක ඒක බලන්න
හරි හරි අපි හිතමු දැන් හරි
හරි
අනාගාමී කෙනාට මම දන්න විදිහට හරි අනාගාමී කෙනාට අපි හිතමු කාමරාගපටික නැති වෙනවා කියලා සම්පූර්ණයෙන්ම නැති වෙනවා කියලා කියන එතකොට යා අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නැති කරලා නැන්නේ නේද?
අවිද්‍යාව මෙහෙමයි. එතන තියෙන මහත්මයා ඕකේ අවිද්‍යාව ප්‍රහේණ විදියක් තියෙනවනේ. ඕකේ තියෙනවා අනිච්ච දුක්ඛ අනාත්ත අසුබ කියලා හතරක්. ඔය හතරට අදාළව දිට්ඨි සංඥා චිත්ත කියන විපල්ලාස තුනක් තියෙනවා. ඒතකොට තුන්වරක් හතර විපල්ලාස 12ක් තියෙනවා. ඔය 12න් සෝතාපන්න වෙන මොහොතේ දිට්ඨි අටක්, ඒ කියන්නේ දිට්ඨි කියන ඒවා හතරෙන්ම ප්‍රහේණ වෙලා යනවා. අනිච්ච වලයි අනත්ත වලයි දිත්‍ති සංඥා චිත්ත කියන ඒවා රහින වෙලා
හරි ඔබතුමා මට මේකට උත්තරයක් දෙන්න ඕන දැන් ඒකේ දැන් සෝවන් වෙච්ච කෙනාට දැන් මේ සෝවිනාංශිත කිව්වනේ එයාට සක්කාය දිට්ඨිය නැති වෙනවා කියලා
ඔව් දිට්ඨිය ඔක්කොම රහිනවා
හරි දිට්ඨිය නැති වෙනවා ඒතකොට ඔය කියන්නේ දිට්ඨි උපාදානයනේ නැති වෙන්නේ එයාට නේද
නෑ නෑ දිට්ඨි කිව්වහම දිට්ඨි සම්බන්ධ සියලු දේම රහිනයි දිට්ඨි ගැන අයි
මනසාව එතන වෙන්නේ මාත්මයා දැන් එතන අර දිට්ඨි උපාදානයනේ අපි දිට්ඨිය කියලා කියන්නේ අල්ල ගැනීම දිට්ඨි ඒක නෙවෙයි
උපාදානයන් නෙමෙයි සියලු දිට්ඨි රහිනයි
උපාදානේ තියෙනව නේද මාත්මයා කාරණා හතරක් අත්වාද දිට්ඨි කාම උපාදාන දිට්ඨි උපාදාන අත්වාද මේ කියලා කියනවා නේද
ඔව්
ඒකේ දිට්ඨි උපාදාන නේද නැති වෙන්නේ
දිට්ඨි උපාදාන නෙමෙයි දිට්ඨි සියලු දිට්ඨි උපාදානේ කරන්නේ දිට්ඨි කියන්නේ මුළු ප්‍රබාණෙම
නේද ආයි සියලු දිට්ඨි එක තමයි උපාදානේ වෙන සියලු දිට්ඨි නේද නැති වෙන්නේ එතන යට ආයි උපාදානේ දිට්ඨි උපාදානයක් වෙන්නේ නැහැ යට
සියලු කිව්වහම උපාදාන හෝ නැති ඕන එකක් සියල්ල ඕක ඇතුලේ දිනවා
නෑ මං ඇහුවේ ඒ දිට්ඨි උපාදානේ කියන එකේ උපාදානේ ඒ දිට්ඨි උපාදානේ සම්පූර්ණ නැති වෙනවා කියන්නේ ආයි කිසිම දිට්ඨියක් යට උපාදානේ වෙන්නේ නැහැ කියන එකනේ
දිට්ඨියකින් මඤ්ඤණා දෙන්න. එහෙම ගන්නකො. දිට්ඨියකින් මඤ්ඤණා දෙන්න වචන ගන්න. උපාදාන කියන වචනේ තමයි ඒක සුදුසුයි.
නෑ නේද? එයාට ඒතකොට දිට්ඨියක් ඇති වුණේ කොහොමද? අවිද්‍යාව නිසා නෙමෙයි දිට්ඨියක් ඇති වුණේ යාට.
ඒක තමයි එතෙන්ද අවිද්‍යාව වෙන. ඔය මම දැන් ස්ක්‍රීන් එකට දැම්ම එක මහත්. මේක චුට්ටක් කියවලා බලන්න. ඔතන තියෙන
සමහර නෑ මම ඔබතුමාගේ කියපු ඒකට ඇහුවේ. දැන් ඒ සෝවාන් කෙනාට දිට්ඨි උපාදානයක්, ඒ කියන්නේ දිට්ඨිය සක්කාය දිට්ඨියක් නැති වුණේ, දිට්ඨියක් නැති වුණේ එයාට ඒ අවිද්‍යාව තියාගෙන දෙයාගේ දිට්ඨිය නැති වුණේ මොහොතකට හරි අවිද්‍යාව නැති වෙච්ච නිසාද ඒ දිට්ඨිය නැති වුණේ යාගේ.
එහෙමයි. එතන තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඒක තමයි ඔතන ඔය මම දැන් ස්ක්‍රීන් එකේ ෂෙයා කරලා තියෙන පොඩ්ඩක් ඒක බලන්න ඔබතුමා කැමති නම්.
නෑ නෑ අර ඔබතුමා ඉස්සලා කිව්වනේ මේ.
ඔව් ඒක තමයි.
මොහොතකට හරි විද්‍යාව පහළ වුණා නම් එයා නිවන් දැක්ක කියලා ඔබතුමා කිව්වනේ. එතකොට දැන් මං අහන්නේ ඔබතුමාගෙන් මේ ප්‍රශ්නේ. එතකොට සෝවාන් කෙනා සක්කාය දිට්ඨිය නැතිකලේ අවිද්‍යාව ඉඳගෙනද, එහෙම නැත්නම් මොහොතකට හරි අවිද්‍යාව දුරු වෙච්ච නිසාද එයා සක්කාය දිට්ඨිය නැති වුණේ යාගේ කියලා.
සෝතාපන්න කෙනා සක්කාය දිට්ඨිය දුරු වෙලා තින්නේ සක්කාය දිට්ඨිය විතරනේ, දෙසතක් නිත්‍යා දුස්තිම දුරු වෙලා තියෙන්නේ සියලු. ඒකයි මං කියන්නේ සක්කාය දිට්ඨිය විතරක් නෙමෙයි.
මං අහපු ප්‍රශ්නේ නෙමෙයි ඔබතුමා උත්තර දෙන්නේ. මං ඇහුවේ ඔබතුමාගේ ඔබතුමාගෙන් ඒ සෝවාන් වෙච්ච කෙනා සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන දුරු කළේ ඒ මොහොතකට හරි ධර්මතාවය දැකලා අවිද්‍යාව දුරු වෙච්ච නිසා නෙමෙයිද, අවිද්‍යාව තියාගෙනද?
මෙහෙමයි ඒක තමයි මම කියන්නේ. ඔය අවිද්‍යාව කියන එක ගත්තහම අවිද්‍යාවේ තියෙනවා සංඥා විපල්ලයද, චිත්ත විපල්ලයද, දිට්ඨි විපල්ලයද කියලා. හරිද? දිට්ඨියක් විදියට ගත්තාම එයාගේ දැක්ම, දිස්තිය, දෘෂ්ටිය ඒ සියලු විපර්යාසයන් එයා ප්‍රහීනයි. හැබැයි එයාට දුක්ඛ, සුඛ දුක්ඛ කියන තැනයි, ඒ කියන්නේ සුඛ සංඥාවයි සුභ සංඥාවයි කියන දෙකේ සංඥා සහ චිත්තවල තාමත් විපල්ලාසි පවතිනවා. හරිද? එයා හැබැයි එයාට එතකොට දිට්ඨි වලින් ගත්තාම සියලු දිට්ඨි විපල්ලාස වලින් ප්‍රහීනයි. එතකොට තමන්ගේ දෘෂ්ටිය පිරිසිදු වෙලා තියෙන්නේ. දෘෂ්ටිය
එතකොට එයාගේ දෘෂ්ටිය පිරිසිදු වෙන්නේ මාත්මය දිට්ඨිය නැති වෙන්නේ ඒ අවිද්‍යාව නැති නිසාද, අවිද්‍යාව තියෙන නිසාද?
ඒක තමයි මම කියන්නේ මහත්මය, පැහැදිලි කරන්න. දැන් ඔබතුමා අවිද්‍යාව කියන එකේදී ඔය අවිද්‍යාව කියන එක 12 ඒ කියන්නේ මෙතන මේ 12 ආකාරයකට විස්තර වෙනවා. හරිද? මේ කියන්නේ චිත්ත සංඥා දිට්ඨි කියන ඒවා වැඩි කිරීම අනිච්ච දුක්ඛ
අනාත්ම. මම අහන්නේ ඔබතුමාගෙන් පටිච්ච සමුප්පාදයේ තුලිනී විස්තර කරන්න කියලා. මම කියන්නේ ඔබ අපි ධර්මයේ දකින්න ඕනේ පටිච්ච සමුප්පාදෙන්නේ.
ඔව් දැන් ඒක තමයි
මම ධර්මයේ කියන්නේ. දැන් පටිච්ච දැන් සක්කාය දිට්ඨියක් ඇති වෙන්නේ අවිද්‍යාවෙන් ඉපැයි ඒක ඇති වෙනවා නම් ඇති වෙන්නේ නේද?
අනිවාර්යයෙන්ම.
ඔව්. හරි. එතකොට එයාට සක්කාය දිට්ඨිය නැති වුණා කියන්නේ ඒ අවිද්‍යාව මොහොතකට හරි නැති වෙච්ච නිසා නෙමෙයිද එයාට සක්කාය දිට්ඨිය නැති වුන්නේ?
ඒකට අවිද්‍යාව ප්‍රහීනයි. හරිද? අවිද්‍යාව ප්‍රහීනයි කියන්නේ ඔය
කියන්නේ පොඩ්ඩක් තමයි ඔබතුමාගෙන් අහන්නේ. දැන් ඔබතුමා ඉස්සෙල්ලා කිව්වා මේ එයාට විද්‍යාව පහළ වුණා නම් එයා මේ නිවන් දැකලා කිව්වනේ.
ඔව්.
දැන් ඔබතුමා ඉස්සෙල්ලා කිව්වා නේද එයා මොහොතකට හරි විද්‍යාව දැකලා දෙනවා නිවන් දැකලා ඉන්නේ කියලා. දැන් ඔබතුමාට තේරෙනවද විද්‍යාව පහළ වෙච්ච නිසා තමයි එයාට සක්කාය දිට්ඨිය නැති වුණේ. හැබැයි එයාට නැවතත් ආපහු අර අවිද්‍යාව වෙනවා. ඒ නිසා තමයි එයාට අර ඉතුරු අවශේෂ මාර්ගඵලවල ඉන්නේ. හැබැයි නිවන පූර්ණ කරලා නැහැ එයා.
එහෙම නෙමෙයි මහත්. මේක තමයි මම කියන්නේ. හරිද? අවිද්‍යාව කියන්නේ ඔතන අවිද්‍යාවෙන් විද්‍යාවට කියන්නේ දිට්ඨි මට්ටමින්. හරිද? ඔතන ඒක තමයි මම මේ පැහැදිලි කරලා දෙන්නේ. ස්ක්‍රීන් එකේ තියෙන එක බලන ඔය ත්‍රිපිටකයේ ඒක විස්තර කරපු තැනක් තියෙනවානේ. හරිද? ඒ විස්තර කරපු තැන තමයි දාලා තියෙන්නේ. ඒක කියවනම් ওই ප්‍රශ්නේ ඔච්චර එන්නේ නැහැ. ඔබතුමා ඒක කියවන්න අකමැති නම් ඇත්තටම ඒ කියන්නේ මේ ප්‍රශ්නේ මේ කියන්නේ බිමතර කෙනෙකුට අපිට උත්තර දෙන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම නැතුව තර්ක කරන මේ දැන් ඇත්තටම තර්ක කිරීමේ අපිට තේරුමක් නැහැ කොහොමද?
නෑ නෑ මම දන්නේ
නෑ. අපි ධර්මයේ දැනගෙන ඒකට දැන් අපිට වඩා ත්‍රිපිටකයේ තියෙන වචනේ වටිනවනේ. ඒ වගේ ත්‍රිපිටකයේ තියෙන දේ මෙතන ෂෙයා කරලා තියෙනවා. හරිද? ඒක චුට්ටක් කියවල බලන්න එතකොට තේරෙයි මොන මට්ටමින්ද යාට ප්‍රහීන කියලා. හරි. යා මේකෙන් ආපස්සට යන්නේ කොයි විදිහේවත්. ඒක තමයි පුතග්ජනේ ඉන්නේ මන්නිත ස්වභාවය. ෂේකේ ඉන්නේ මාමඤ්ඤිත ස්වභාවය. යා මාමඤ්ඤිති වල තමයි යා ඉන්නේ. හැබැයි අරියතුන් වහන්සේලා ඉන්නේ නමඤ්ඤිත ස්වභාවය. ඒතකොට ඔය තුනක්. ඒකම තමයි මම ඉස්සෙල්ලා එක එක විදිහෙන් ඔය කිව්වේ. මෙතන මේ ඔබතුමා අහන ප්‍රශ්නේ තමයි මේ 12 ආකාරයෙන් බින්නවා. එහෙම නැත්නම් ආයි මං ඉන්දිය වලින්
කිව්වා. මම ඔබතුමාට කිව්වේ ඔබතුමා අර කියපු වචනෙට මං කිව්වේ ඔබතුමා කිව්වනේ මේ මොහතකට හරි විද්‍යාව පහළ වුණා නම් එයා නිවන් දැක්ක කියලා.
අනිවාර්යෙන් ඒක තමයි දැන්පත් කියන්න තියෙන්නේ ඒකම තමයි මොහොතකට හරි විද්‍යාව පාර වුණා නම් එයා නිවන් දැකලා එයා
දැන් ඔබතුමා කියන විදිහට දසෝවන් වෙච්ච කෙනා නිවන් දැකපු කෙනෙක් වෙන්න ඉබයි
සෝවන් කෙනා නිවන් නිවන් දැකපු කෙනෙක් හැමතැනම නිවන්
දැකලා
ඉන්නවා
නිවන් දැකලා
ඉන්නේ එතකොට රහත් භාවයේ මොකද්ද ප්‍රත්‍යක්ෂ කරගන්නේ මොකද්ද
නිවන සාක්ෂාත් වෙන්නේ ඒක සම්පූර්ණ පූර්ණ වෙන්නේ
ඒ ඕක මෙහෙමයි
දැක්කා නිවන් දැක්ක කියන්නේ මහත්මයා මේ සෝතාපන්න වෙන තැන. ඔබතුම කොටක් හොයලා බලන්න ඔය ටික මෙහෙමයි දැන්. අපි කියන හැටි ලියන්න එපා. නිවන් දැක්ක කියන්නේ සෝතාපන්න වෙන තැන. ඔබයි අදහස. ඔබතුම නම් අර අනිත් අදහස නම් ඉන්න ඔබතුමගේ අදහස හරි. ඒක කිසි ගැටලුවක් නැහැ. මොකද ඔබතුම හිතන් ඉන්නේ.
නෑ සෝතාපන්න ගැන කරලා විස්තරයක් තියෙනවනේ. ඒක තියෙනවා දිත්ත ධම්මෝ, පත්ත ධම්මෝ, විදිත ධම්මෝ, පරියෝගාල්ල ධම්මෝ විගත කතංකතෝ කියලා අවේසාරජ්ජප්පත්තෝ මේ කියන විස්තරේ පැහැදිලිව පේනවා සෝතාපන්න පුජ්‍යලයා දිට්ඨි සම්පන්නයි. එතකොට ඔබතුමා කියන එක හරියට හරි මේ සෝ එයා දිට්ඨිය කියන එකේ මිත්‍යා දෘෂ්ටියක් එයා ළඟ නැහැ. නමුත් අර සංඥා විපල්ලාස තියෙන බව ඇත්ත. එතකොට නැත්තම් බුදුහාමුදුරුවෝ අර වචන ගණනාවකින් මේ ඒ සෝතාපන්න පුජ්‍යලයා විස්තර කරන්න හේතුවක් නැහෙනේ. එතන වචන 8ක් තියෙනවා. මේ ditta dhammo, pata dhammo, vidita dhammo, pariyogala dhammo, මේ විගත කතංකතෝ, වේසාරජ්ජප්පත්තෝ, අපරපච්චයෝ සත්තු සාසනේ. කියන්නේ වෙන පරප්‍රත්‍යක් නැතුව සාස්ත්‍ර සාසනේ සම්පූර්ණ කරන්න පුළුවන් වෙන්නේ සෝතාපන්න පුජ්‍යලයාට මම හිතන්නේ. ඒ කියන්නේ මම හිතන්නේ කියන්නේ බුදුහාමුදුරන්ගේ වචන වලින් දැන් ඒ ditthi සම්පන්නයි කියන එක නේද? තේරුම් සරණයි.
එහෙමයි මම තේරුම් සරණයි. මම හිතන්නේ එහෙමයි. ඇත්තටම මේක පාඩකක අපි ඔක්කොම විමසා බලන එක හොඳයි. අර වෙන කෙනෙකුට අවස්ථාව දුන්නා නම් මම හිතන්නේ අනිත් අයට පොඩ්ඩක් හොඳයි. ඊට පස්සේ වෙලා තිබුණොත් අන්තිමට කතා කරා නම් හොඳයි වගේ නේද? දැන් අපි ගොඩක් අය එක එකනම් කතා කරා. නමුත් අපි ඒක ඉතින් එහාට යන්නේ නැහැ.
අසස